नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधा अति गौरवनीय महासंगरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न खारुनिक पिंगोतुनी अद नवम प्रपसल स्वाक पुहोय में सासने बहुम वटिना वेदकत तर्मता राश्यक सिद्ध विच्च पुहोय दवसाक इति में पुहोय दवसे में पिंगवास सीलु देना බොහෝම ශ්‍රද්ධාවෙන් ගෙවල් දොරවල් වලේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ ස්ථානෙට ආවේ ඉමක් කුණක් පරක් තෙරක් නැති මේ අනුවරාගෘ සංසාරෙන් එතර වෙන්න අවශ්‍ය ඒ ධර්ම අවබෝධය ලබාගෙන ප්‍රතිපත්ති ධර්මය හැසිරෙන්න. ඒ නිසා මෙතන ඉඳලා අද දවස පුරාවටම තමන්ගේ හිත කය වචනය සංවර කරගෙන තමන්ගේ ජීවිතයට යහපතක් වෙන විදිහට අනිත් අයටත් උපකාරී යහපතක් වෙන විදිහට සැකෙන්නට හැම දෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. පින්වත්නි අද දවසේදී මම කලින් හිතාගෙන හිටියේ සතිපට්ඨාන සූත්‍රය ඇසුරෙන් කායගත සතිය වඩන ආකාරයේ වේදනා ප්‍රශ්නා වඩන ආකාරය ටිකක් පැහැදිලි කරලා දෙන්න. නමුත් බාහිර වටපිටාවන් දිහා බැලුවාම මට හිතුණා සතිපට්ඨාන වඩන්න තාම සුදුසු මදි කියලා. මොකද අපේ ජීවිතේ අපි ගැඹුරු දහම් හෙව්වට ගැඹුරු දහම් කතා කළාට සතිපට්ඨානෙ ඇහුවට ඒව ගැන හිතුවට ජීවිතේ පිළිතලා ඉන්න අපිට තැනක් නැහැ. පින්වතුනි මේ ධර්මයේ හරි පුදුමයි. මේ ධර්මයේ පිළිතන්නේ ඉතාමත් ගුණ සම්පන්න මිනිසයන්ට මිසක ජීවිතේ හැම පැත්තක්ම පැතිකඩක්ම හැදිච්ච පරහිතකාමී අදහස් තියෙන ඒ වගේම මටසිල්ක ගති තියෙන කෙනෙකුට මිසක නැත්තම් වෘදු ගානක් මේ ධර්මය වැඩුවත් පින් සිද්ධ වෙයි. නමුත් ධර්මය අධිගමයක් උපදවා ගන්නවා කියන එක වෙන්නේ නැහැ. ඉතින් ආත්මාර්ථකාමී කමෙන් කවදාවත් ලබන්න පුළුවන් තරඟකාරීත්වය තුළින් කවදාවත් ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ නවලෝකෝත්තර ධර්මය. ඉතින් වර්තමානයේ දිහා බැලුවාම ඇත්තටම මම දකින්නේ සමග ප්‍රතිපදාවක් නෙමෙයි සාමීච පටිපන්න බවක් නම් මම දකින්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් ශාලාවකට අපි ආවත් තියෙන්නේ හොඳම පැදුරුද කොට්ටේද තමන්ට අතපය දිගහැරලා ඒක එලාගත් අනෙක් කෙනා ඉඳගත්තුත් එකයි නැතත් එකයි. කෑම බීමට ගියත් එහෙමයි වටපිටාව බැලුවත් එහෙමයි. ඊට පස්සේ වටපිටාවේ කුණු තිබුණත් එකයි රොඩු තිබුණත් එකයි ඉඳුල් තිබුණත් එකයි මගේ වැඩේ මම කොහොම හරි කරගන්න ඕනේ කියන පරිසරයක් ඕගොල්ලන් විතරක් නෙමෙයි හැම තැන්වලම අද වර්තමානයේ මම දකින්නේ එහෙම එකක්. නමුත් මම හිතුවේ එහෙම නැහැ ඇත්තටම මට වඩා හොඳ දෙයක් මම අනිත් කෙනාට දෙන්නේ කොහොමද මට නොලැබිච්ච යහපත අනිත් කෙනාට ලැබලා දෙන්නේ කොහොමද කියන කරුණාවර අදහස් තියෙන අයටයි ඉක්මනට ධර්මයේ පිටින්න්නේ. කවදාවත්ම අර වර්තමාන ගාම්භීම යනකොට බස් වල තියෙන තරඟ තියෙන්නේ මේ බස් එකට ඉස්සරහලා අනිත් බස් එක යන්නේ. එහෙම තව කෙනෙකුට ඉස්සරලා ගිහිල්ලා ඉස්සරහම ඉඳලා කොහොම හොඳට බණ ටික අහන්න පුළුවන් පරිසරයේ ඉඳලා පහසුවෙන් ඉඳලා මේක ලැබෙන්නේ. ඉතින් මම ඒ හින්දා කරණීය මෙත්ත සූත්‍රය ටිකක් කියලා දෙන්න හිතුණා. හොඳයි නේද? අපි හැමදාම කියන අපි කරණීය මෙත්ත සූත්‍රය කියමුද? ඈ එතකොට ඇත්තටම මේ කරණීය මෙත්ත සූත්‍රයේ තියෙන්නේ නිවන් දකින කෙනෙකුගේ වටපිටාව. නිවන් දකින්න කෙනෙකුගේ ජීවිතය හදා ගන්න හැටි, එයාගේ පසුබිම ජීවිතයක. මම මේ දේවල් කියන්නේ තරහට නෙමෙයි, ඈ හිතන්නේ පහමුදුරු අමනාපෙට කියලා. බැනලා හරි කමක් නැහැ. නිදීනම් පවත්තාරං යම් සේ වජදසිනං නිකයවාදි මේදාවි පණ්ඩිතං තාදිසම් පණ්ඩිතං බජේ. ඒ කියන්නේ තමන්ගේ වැරද්දක් දැකලා බැනලා ඒකට අවවාද කරනවා නම් හරියට නිදානයක් පෙන්නනවා වගේ ආන් මේ අය ඇතුරු කරන්න කියලා. මෙහෙම හරි දැන් ඔයගොල්ලන්ගේ ගෙදර දරුවෝ වැරදි කරුවොත් ඔයගොල්ලෝ බයිනවද නැද්ද? බයිනවා. අල්ලපු ගෙදර ළඟ වැරදි කරුවොත් ගෙදරට කියලා වැන්දා එනවද? නෑ. ඇයි ඒ බයින් නැත්තේ? තමන්ගේ නෙමෙයි, තමන්ට හදාගන්න උවමනාවක් නෑ. නමුත් අර ගෙදර දරුවට බයින එකෙන්ම තියෙනවා ඒ ළමයා හදාගන්න ඕනේ කියන එක. ඉතින් ඔයගොල්ලන්ට බැන්නත් මම ගිහිල්ලා වෙන කොහොවත් අයට බයින් දෙයක් නෑනේ නේ. ඔයගොල්ලන්ට බැන්නත් ඒ බයින් එකේ මොකද අදහස් කරන්නේ? වැරද්දක් තියෙනවනේ ඒක හදාගන්න ඕනේ කියන එක. හදාගන්න ඕනේ හින්දායි හැඟීමක් තියෙනවා කියන කාරණාවක් තියෙනවා බයින් එක තුල. ඇත්තටම නොබැන ඉන්නවට බඩා බැනල් හරි යමක් කියනවා නම් ඒක තමයි කල්යාණ මිත්‍රකම, සත්පුරුෂකම. ඒ තමයි හැඟීම, ඒ තමයි ආදරය කියන්නේ. ඕගොල්ලෝ ගාව අඩුපාඩු වෙද්දි ඇස් නැත්තෝ වගේ, කන් නැත්තෝ වගේ, සද්ද නැතුව ඉන්නවනම් අපි අද ආදරයට බයින්නේ ඕගොල්ලෝ ඊගාවට මෙයිට වඩා ධර්මයෙන් ඈත් වෙන විදිහට සමාජයෙන් ගණන් අහයි කොන් වෙයි. අනික තමන්ගේ වැරද්දවත් තමන් හදාගන්නේ නැහැ, හැදෙන්නේ නැහැ, හැදෙන්න වරදක් වෙනවා අපේ ජීවිතය කියලා දන්නේ නැහැ තමයිට. අපි මෙහෙම කටයුතු කිරීම සුදුසු නැහැ කියනකොට අපි ගොඩක් දෙනෙක් ඇත්තටම තේරෙන්නේ නැති හින්දා අනවබෝධ නිසා මේ වැරදි වෙන්නේ. ඉතින් ඒ නිසා අන්න ඒ නිවන් දකින්න අවශ්‍ය කෙනෙකුට ජීවිතය හදාගත යුතු පැත්ත ටිකක් කියලා ඉවර වෙලා සතිපට්ඨානේ ගැන කියලා දෙනවා කියලා හිතුණා. මම කලිනුත් නොකියලා තියනවා නෙමෙයි, කියලා තියනවා බොහෝ. එතකොට අපි ඒ ගැන ටිකක් කතා කරමු. කරණීය අත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච. යම් සාන්ත පදයක්, යම් නිර්වාණයක් තියෙනවා නම් ඒ නිර්වාණය අවබෝධ කරගන්නා වූ තැනත් අවබෝධ කරගන්න යන කෙනා තමන්ගේ අර්ථ කුසල භාවය සඳහා, අර්ථේ දක්ෂයක් වීම සඳහා, කරණීය මත්ත කුසලේන වල මෛත්‍රිය ගැන නෙමෙයි, කරණීය අර්ථ කුසලේන, අර්ථ කුසලයා විසින්, අර්ථේ දක්ෂයක් වෙන විසින්, තමන්ට අර්ථය සම්පාදනය කරගෙන හිමිලා දක්ෂයක් වෙන විසින්, මොකටද? යම් සාන්ත පදයක් තියෙනවා, නිර්වාණයක් තියෙනවා, මේක අවබෝධ කරගන්න ඔහු සක්කෝ දක්ෂේක් විය යුතුයි. එයා දක්ෂේක් වෙන්නට ඕනේ. කොහොමද දක්ෂේක් වෙන්නේ? එයා ඍජු වෙන්න ඕනේ. ඍජු වෙනවා කියලා කියන්නේ ගැහුවත් ගහපන් කියන එක නෙමෙයි. ඍජු කාය කර්මයක්, ඍජු වාක කර්මයක්, ඍජු මනෝ කර්මයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ යම් කයින් යමක් කරලා තව කාටවත් නැමෙන්නේ නැති විදිහට. අපි යම් කයින් යමක් කළොත් අනිත් අයට පිටින්ද වෙන්න වෙන, යදින්ද වෙන, නැමෙන්න වෙන දේක් කයින් කරන්න එපා. බය නැතුව දෙපයින් පිටිලා ඉඳගෙන මම මේ දේ කළා කියලා කියන්න පුළුවන් දෙයක් කරන්න. කයින් කරන ඍජු බව. වචනේ යමක් කතා කරනකොට ඒකේ ඍජුව පිටිලා හිටින්න පුළුවන්කම, වචනේ තුල ඍජු බවක් තියෙන්න ඕනේ. යම් වචනයක් කතා කළා මට සමා වෙන්න කියලා හෝ නැත්නම් අනිත් අයට කියලා නැමෙන්න පුළුවන් විදිහට, නැමෙන විදිහ වචන කතා කරන ඉස්සෙල්ලා එන්නේ ඉස්සෙල්ලා වචනයෙන් ඍජු බවක් තියෙන්න ඕනේ. හිතින් හිතන කාරණාව තුලත් ඍජු බවක් තියෙන්න ඕනේ. කාය වංකතා, වචී වංකතා, මනෝ වංකතාවයකින් තොර කයේ අවංක භාවයෙන්, වචනේ අවංක භාවයෙන්, සිතේ අවංක භාවයෙන් කටයුතු කරන එකට තමයි උජූච කියලා කියන්නේ. උජූච සූජූච වඩාත් සුජු වෙන්න කොහොමද දිට්ඨියෙන්ද ඍජු වෙන්න ඕනේ? දිට්ඨි උජුතා කියලා කියනවා. එයා දර්ශනයෙන්ද දෘෂ්ටියෙන්ද ඍජු වෙච්ච කෙනෙක් උජු ප්‍රතිපන්නව කියලා කියන්නේ. ඍජු න්‍යායට පිළිපන්න කෙනෙක්. එතකොට කාය වංක, වචී වංක, මනෝ වංක කියන තුන් වංක ධර්මයන්ගෙන් අතහැරුණු කප්පටි සට කප්පටි කමෙන් හිතින් කියින් කිරින් වලින් වෙන් වුණු ඍජු වචන ඇති ගුණයෙන් පිරිපුන් වූ සිතින් කියින් කිරින් ඇති කෙනෙක් වෙනවා. ඒ වගේම සිතින්ද ඍජු වෙච්ච කෙනෙක් වෙන්නට ඕනේ. ඊට පස්සේ සුවචෝච, සුවච වෙන්නට ඕනේ, කීකරු වෙන්නට ඕනේ. යම් කිසි දරුවෝ දෙමව්පියන්ට සුවච වෙනවා, කීකරු වෙනවා වගේ අර්ථ කුසලයේ සඳහා නිවන් දැකීම සඳහා ධර්මයක් හොයනකොට එයා සුවච වෙන්න ඕනේ, තම්බන වෙන්න ඕනේ. ඒ කියන්නේ ගතියක් තියෙනවා තම්බ කියලා කියන කණුවක්. දැන් මේ කණුවක් නමන්න හැදුවොත් නමන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි කැඩෙනවා. නමන්න හැදුවොත් නැමෙන්නේ නැහැ, කැඩෙනවා විතරයි. ඒ වගේ සිත්තුලක් තියෙනවා ගතියකට දෙන තම්බ කියලා. යම් අවවාදයක් දුන්නොත් කවදාවත් ඒ තම්බ කියන කෙලෙසේ මනසෙ පිහිටියම නැමෙන්නේ නැහැ, කැඩිලා යනවා විතරයි. එයා එනවා අපිට උගන්වන්න කියලා. ඒ වගේ තැන් වලින් ඒක හරහට අරගෙන මේ වගේ තැන් වලට එනකොට හොඳයි නොවන එක කියලා කැඩිලා යනවා, නැමෙන්නේ නැහැ කවදාවත්. ඒ ගතිය අපි හිතන්නේ මේ පුද්ගලයෙක් කියලා නෑ, හිතේ තියෙන තම්බ කියන ගතියක ලක්ෂණය. ඒක නැමෙන්නේ නැහැ, නම් සිලි භාවයක් නෑ. කණුවක් නමන්න බැහැ වගේ නැමෙන්නේ නැහැ, කැඩෙනවා. සුවචයි කියලා කියන්නේ යම් කිසි ජීවිතයේ වැරද්දක් පෙන්නොත් බොහොම සතුටින් ඒක පිළිගන්නවා. පිළි අරගෙන ඒ වැරද්ද මං හදා ගන්න ඕනේ කියලා බොහොම සුවචව හැසිරෙනවා. ඒ වගේම යම් ගුරුවරු වේවා, දෙමව්පියෝ වේවා, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වේවා, ඒ අය කියන දේ කරන බොහොම සුවච කෙනෙක් වෙනවා. අර තම්බ කියන කෙලෙසි අයින් කරනවා. තම්බ කියන කෙලෙසිට ඉඩ තියන්නේ නැහැ. හිතට ආවත් හඳුනා ගන්න මේක තමයි මේ තම්බ කියන කෙලෙසි ලක්ෂණය. තම්බ කියන්නේ කණුවක් කියන එක. ස්තම්භයක් කියලා කියන්නේ අපි. එතකොට ස්තම්භයක් හදන්න බෑ, කැඩෙනවා. යම් කිසි කෙනෙක් අවවාදයක් හෝ මොනවා හරි දෙයක් කිව්වොත් කළොත් කැඩිලා තරහ වෙලා යනවා කියනකොට දකින්න තමන්ගේ ස්තම්භ කියන කෙලෙසෙට පරාද වෙලා කියලා. තමන්ගේ හිතේ උපන්න කණුවක් වගේ නම්සීලී භාවයක්, සුවච භාවයේ දුරු කළා. ජීවිතයෙන් සුවච භාවයේ උදුරලා දාලා යහපතට යන්න තියෙන මග අයින් කළා. එතෙන්ට පැමිණි කෙලෙසිය තමයි මේ කණුවක් වගේ හිටින සිතේ ගතිය. ඒ කෙලෙසිට තමයි පරාදුනා කියලා දකින්න ඕනේ. එතකොට ඒ නිසා සුවච කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම මෘදුයි, එයාගේ ජීවිතය හරි මෘදුයි. හිත හිතා හරි, එහෙම නැත්නම් හිතලා හරි මෘදු වෙනවා. රළු නෑ, සැඩ නෑ, පරුෂ නෑ. ඕන කෙනෙකුට එයාව ඇසුරු කරන්න පුළුවන්. එයාගේ ජීවිතයේ මෘදු කාය කර්මයක් තියෙන්නේ, මෘදු වචී කර්මයක් තියෙන්නේ, මෘදු අනෝ කර්මයක් තියෙන්නේ. මේ අපි සමහර විටක එකට ඉඳගෙන පොඩ්ඩ බැරිමකින් අත වැදුන ප්‍රවල බලනෝනේ නේද? ඒ මොකද මෘදු ගති නෑ. නමුත් හැම කෙනෙක් කෙරෙහිම සිතේ මෘදු බවක් තියෙන්න ඕනේ, මට සිල්තු බවක් තියෙන්න ඕනේ, තද නොවුණු කමක් තියෙන්න ඕනේ. නිවන් දකින්න ඕනේ කෙනෙක් ඒ අර්ථය සම්පාදනය කරගන්න අවශ්‍යම තමන්ගේ ජීවිතවල තියෙන පැති තියෙන්න ඕනේ. කරුණ මේක පෙන්නන්නේ. එකක් මතක තියාගන්න ඕනේ, බුදුරජාණන් වහන්සේ යමක් වදාළා නම් ඒක එහෙමමයි. ඒක ආයේ අනේ තහදක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ගති හැදුන් නැත්තම් දැන් බණ භවනා කරන එකෙන් අපිට වෙන්නේ නිවන් මාගේ පිරණ එක නෙමෙයි, ඉස්සෙල්ලා මේ ගති ටික ටික හැදෙන එක. ඒක ගොඩාක් ඈතයි. අපිට පුළුවන් එකපාරට මේ ගති ටික හදාගන්න. ඊගහට තියෙන්නේ මොකද්ද? කෙලින්ම නිවන් දකින්න මාවත. අපි ළඟයි. නිවන් මාගින් ගොඩාක් ඈතට යනවද ඉක්මනට ලඟ වෙනවද කියන කාරණාව හිතලා කරගන්න පුළුවන් එකක්. මොකද සිල්වත්ෙකුගේ ලක්ෂණ ටික තමයි මේ කර්ණීයමෙත් සූත්‍රයේ තියෙන කාරණා 14ක්. මේ 14 අයිති සීලයට. එතකොට නිවන් දැකීම සඳහා උත්සාහවත් වෙන කෙනෙකුගේ ජීවිතය හදාගන්න පැටි ටික පෙන්වන්නේ. ඊට පස්සේ එයා අනතිමානී වෙන්න ඕනේ. නිහතමානී කියන වචනේ ඇත්තටම අපිට අයිති නැහැ. නිහත කියන්නේ නිහත මනාව නැසුවා මානය. නිහතමානී කියන්නේ නසන ලද මනාවකට නසන ලද මානේ. ඒක අයිති ඇත්තටම රහතන් වහන්සේ නමකට. අපිට අයිති අනතිමානී ගුණය. න අතිමානී, අතිමාන්නයක් නැහැ. මානය කියන එක තාම තියෙනවා. නමුත් න අතිමානී, අතිමාන්නයක්, ලොකු මාන්නයක් නැහැ. හැම දෙයකම නිවන් දකින්න ධර්මය හොයන කෙනා අතිමාන්නේ කියන එක නැති වෙන්න ඕනේ. අපි හැම වෙලාවෙම ටිකක් උඩින් ඉන්න හදන්නේ. අපි දන්නේ ඇතුළත තම මොන වුණ හරි හිතාගෙන ඉන්න සමහර අය ඉන්නවා. කකුලේ යන්තම් ගෑවුණු සෝවන් වෙලවත් ඉන්න දෙන්නේ නැහැ කියලා තරම් කියන අය ඉන්නවා කියලා මම අහලා තියෙනවා. මෙතන නෙමෙයි මම කියන්නේ ලෝකෙ තියෙන සිද්ධිය කියන්නේ අතිමාන්නේ කියන එක. ඒ කියන්නේ තමන් මනසින් පුරවගෙන මම දැන් සුවන් වෙලා ඉන්නේ. මම එහෙනම් පුත්ජනයට අයිති නෑ. පුත්ජනයන්ට වඩා මං හැම වෙලෙම වැඩි. ඒ අය මට ප්‍රශංසා කරට යුතුයි. මම ඒ අයට ප්‍රශංසා කරන්න. ඒ වගේ තමන්ගේ හිත කොඩියක් වගේ ඉස්සෙන විදිහට හිතලා 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 හිත උස්සගෙන ඉන්නේ. අතිමාන්නේ. ඉතින් එයාට කණ්ඩ දීලා සෑහීමටපත් වෙන්නත් බෑ, බොණ්ඩ දිල සෑහීමටපත් වෙන්නත් බෑ, අතුරු කළ සෑහීමටපත් වෙන්නත් බෑ. ඒ වගේ අතිමානී පුද්ගලයෝ අතුරු කරන හරි අමාරුයි අනිත් කට්ටියට. චුට්ට නැත්තම් අනිත් කෙනාගේ වරදක් හොයන්නේ. නමුත් සුවානුත් වෙලා නැත්තම් සකදාගාමිත් වෙලා අනාගාමිත් වෙලා හැබැයි ගහගන්නත් යනවා. ඉතින් මම කියන්නේ ඔක්කොනේ වර්තමාන තියෙන දෝෂ. ඒකෙදී මම මතක් කළේ අනතිමානී ගුණය හැම කෙනෙක් ගාවම ඇති කරගන්න ඕනේ. මාන්නේ නැහැ නෙමෙයි, අතිමාන්නයක් නැහැ කියන එක. ඊගාවට සන්තුෂ්සකෝච. ඒ කියන්නේ මේ ලද දෙයින් සතුට වෙනවා. ලද දෙයින් කියන්නේ ඉඳගන්න හම් වෙන්නේ කොතනින්ද? එතනින් එයා සෑහෙනකට මට මේ බණපදය අහගන්න ඇති. පැදුරු කැල්ලක් හම්බුනේ නැහැ මේක හොඳයි. පැදුරු කැල්ලකුත් හම්බුනේ අනේ කමන්නේ මට හම්බුනේ නැත්නම් අනිත් කෙනාට ඒක හම්බුනා මට ඒක ලොකු පිනක් මේ වගේ ඉන්න තැනක. මෙහෙම ඉඳලා බලන ටිකක් අහන්න තියෙනවා නම් කොච්චර හොඳද. මේ ශාසනය ලැබෙන තැනට අපි මොන තරම් දුක් විඳලද සසර යාවේ. එහෙම ආපු මට මේ වගේ මේ චූටි තැනක් වුණත් වටිනවනේ බණපදයක් අහගන්න. මේ හොඳට නැති මට බොහෝ දේ වුණා. චතුත් මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ භාවනාව කියලා කරන් ඉඳගත්තාම ධනෙස් දෙක නොතෙමෙනවා නම්, පරයන්ක වැඳගෙන ඉඳගත්තාම ධනෙස් දෙක තෙමෙන්නේ නැත්තම් ඒ සේනාසනය මත හොඳට මැටි කියනවා සරිත් මහ රහතන් වහන්සේ. යම් ආහාරයක් ගත්තාම ඒක වියලියකක් වෙන්න පුළුවන්, තිත එකක් වෙන්න පුළුවන්, ප්‍රණීත වෙන්න පුළුවන්, ප්‍රණීත නැති වෙන්න පුළුවන්. නමුත් මේ ජීවිතයේ පැවැත්ම පිණිස මොනවාම හෘදයක් යන්තම් ලැබුණොත් ඒ මට හොඳට මෙතිවන වහවනා කරගන්න. අන්න ලදදී සතුට වෙනවා කියන ගුණය සිදෙත් මහ රහතන් වහන්සේ අපිට පෙන්වුවා. ඒ වගේ අපි බලන්න ඕනේ දාහන ටික උනත් පිඟාන අ르ගෙන ඉස්සර වෙලාම ගිහිල්ලා මට පිඟාන අ르ගෙන අපි වලඳන්න හදන්නේ නැහැ. අනේ මට වඩා දුබල කෙනෙක් ඉන්නවද, බැරි අම්මා කෙනෙක් ඉන්නවද, ළිඩෙක් ඉන්නවද, අපහසු කෙනෙක් ඉන්නවද කියලා ඒ ගැන හොයලා බලලා අනේ යාට දාන ටික දීලා ඉන්න ඕනේ කියන තැනකින් බලලා ඉවර වෙලා තමන් දාන ටික ගන්න ඕනේ. එතකොට ගන්නකොට වුණත් තමන්ට බැලුවා අනිත් පිඟාන දිහා මට පරිප්පුම් වෙලා නැහැ. අනිත් කෙනා තමයි හිතේ දේශයක් ඇති කරගන්න තුනේ මට ලැබීම අද මෙච්චරයි. ලදදීන් සතුට වෙනවා. ඉඳ ගන්න ඕන නම් කමන්නේ නැහැ. නමුත් ඊගාව දේ තමයි තව එකක් මේ ලදදීන් සතුට වෙනවා කියන ගුණය තමයි කි ඕනම තැනක ගියාම කොච්චර කෑම තිබුණත් ඊට පස්සේ වටපිටාව බලන්න. තව කී දෙනෙක් කන්න ඉන්නවද මෙතන මදි වෙන හින්දා නෙමෙයි මම මේ කියන්නේ gedara unath gedara me situnath baddirala tiyaddi kavadawa beda ganne epa eyai kawurot mukut kiyanne nathi gedara yat mukut kiyanne nathi wei namuth taman gawa tiyenna ona gunaya thawa gedara kee dinek innawada me okkotuma tiyena wenjanada ehenam eka beda gana kanna beda gannawa kiyanne eka loku arthayak tiyena kaniyama kanwa nemeyi beda gannawa oonuma tanaka eka huru wenna samahara vitaka අපි ආගන්තුකව ගෙදරකට ගියාම අපි ප්‍රියතම ආහාරයක් වෙන්න ඇති බොහෝ දේ තියෙයි බොහෝ ගොඩක් තියෙයි. නමුත් කෑදර කමෙන් ඒක නිව කරන්න එපා. මේ නිවන් දකින කෙනෙකුගේ ලක්ෂණය මේවා අනිවාර්ය මේ ජීවිතයට අදාළ දේවල්. ඒව හොඳට මතක තබා ගන්න ඕනේ ඕනම තැනකදී. තමන්ට අඳින්න තියෙන ඇඳුම එකයි නා හෝදලා ඒ තියෙන එක පිළිසුදු අඳින්න. නමුත් ඒකෙන් සතුටු වෙන්න. ඒ වගේ ලද දෙයින් සතුටු වෙන ගුණය තියෙන්නට ඕනේ. ඊට පස්සේ සුභරෝච ඊගාවදී තමයි සුභර ගුණයෙන් යුක්ත වෙන්න. සුභර බර නැහැ. එයාව කාටවත් බර නැහැ. ඒ අම්මව තාත්තව පෝෂණය කරන දරුවන්ට බර නැහැ. ඒ අම්මා හරි සරලයි. ඒ තාත්තා හරි සරලයි හරි සැහැල්ලුයි. එයාව පෝෂණය කරන්න අමාරු නෑ. ඒ දරුවව පෝෂණය කරන දෙමව්පියන්ට අමාරු නෑ. දරුවා හරි සරලයි. ඒ උපාසකම්මලාව ඒ උපාසක මහතුරු හරි සරලයි. ඒ ස්වාමීන් වහන්සේලා හරි සරලයි. සුභර ගුණයෙන් යුක්තයි කියලා කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක් වෙන්න. මට මේක ඕනේ මෙහෙ විදිහට ඕනේ මේ විදිහට ඕනේ අරවත් ඕනේ කිව්වහම අද සම්බෝල තියෙන මට සම්බෝල ගන්න පුළුවන්ද හැමදාමත් කනවා මට මේව ඕනේ කියලා එහෙම කරදර කරන්නේ නෑ. හම් වෙන දේන් ගන්නවා අසනීපයක් වෙන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න නිවන් දකින කෙනෙකුගේ ජීවිතයේ වටිනා මංගයක් මොකද්ද? සුභර ගුණය. බර නැ අනිත් කෙනෙකුට. එයා බර නැ ඇත්තටම. gedara hitiyata samahata tarunayak wela gedara hinne tama rasthawak hambalana eith ammata bara nae ya taatthata bara nae ya bara noyena widiyata jeevit wenawa. අම්මා ඉන්නවා වයසට ගිහිල්ලා. නමුත් ඒ අම්මා බර නැහැ දරුවන්ට. අම්මා බර කරන්නේ නැහැ ඒ දරුවන්ට. යැපෙන්නතුව නෙමෙයි. ඒ දරුවෝ තවත් ආදරේ අපේ අම්මගේ මේ ගුණයට. අපේ අප්පච්චිගේ මේ ගුණයට. සුබරයි පහසුවෙන් පෝෂණය කළ හැකි. බොහෝ දේ කැමති නැහැ. බොහෝ දේ අවශ්‍ය නැහැ. එතකොට අවශ්‍යම දේ තියෙනවා. අවශ්‍ය දේ ඕනේ. නමුත් පහසුවෙන් පෝෂණය කළ හැකික් වෙන්න. එතකොට එබඳු චරිතයකට හුරු වෙච්ච කෙනාට ඕන තැනක ගිහිල්ලා ඉන්න පුළුවන්. ගහක් යට හිටියත් එයාව ජීවත් කරන්න අනිත් අයට ඊතරම් වෙහෙසක් නැහැ. ගල් වෙනකට ගියත් කැලේකට ගියත් එයාට ජීවත් වෙන පහසු. එයා ගෙදර හිටියත් හුරු වෙලා තිබුණ බොහොම සුභර ගුණයක පහසෙන් පෝෂණය කළ හැකි ගුණයක. අන්න ඒ වගේ බොහොම පහසෙන් පෝෂණය කළ හැකික් වෙන්න. අප්පකිච්චෝච අල්ප කටයුතු ඇත්තෙක් වෙන්න ඕනේ. බොහෝ පුරවගත්ත අනේ මිනිපිරිය ඉස්කෝලේට අරගෙන යන්න ඕනේ මොනපුරා දහම් පාසලට ගෙනියන්න පන්ති ටියුෂන් එකට ගෙනියන්න ඕනේ පුතාගේ රෙදිටි බොහෝ දන්න ඕනේ මගේ මේ වැඩිත් කරන්න ඕනේ මේ විදිහට යන්න ඕනේ අක්කලා ගෙදරත් යන්න ඕනේ අයියලාගේ මගුල් ගෙදරත් යන්න ඕනේ කියලා මේ වගේ ඔල්වේ 100ක් විතර කටයුතු ඕගොල්ලෝ පුරවගත්තාම කවදාවත් නිවන් දකින්න තියා මාවත ගැන හිතන්නවත් බෑ. නමුත් තමන්ට අදාළ තමන්ගේ ජීවිතේ පැමිණිය යුතු කන් ටිකක් තියෙනවා. අවශ්‍යම කටයුතු. ඒ ටික හඳුනා ගන්න. අනවශ්‍ය දේත් නැවත නැවත පටලවා ගන්න එපා. එහෙම වුණාම මේකට ඉඩ නැහැ. ඒ වගේම තමන්ව බොහෝ කාලයක් යමකට යෙදලා හිටන දීර්ඝ කර්මන්ත අලුත් නව කර්ම පටන් ගන්න එපා. කෙලිච්ච පටන් ගත්ත යමක් තියෙනම් ඒක ඉක්මනට ඉවර කරන්න. අලුතෙන් හැම වෙලාවෙම තමන්ව 16ක් වගේ කරන කම්කරුවෙක් වගේ කරන ශේෂ්ත්‍රයකට තමන් ඇදලා දාගන්න එපා. ඒ නිසා අල්ප කටයුතු ඇත්තෙක් වෙන්න ඕනේ. ඇත්තටම ජීවිතේ බාහිර වැඩ කටයුතු අඩු කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ නිවන් දකින්න නම්. අපි පුළුවන් තරම් පැටලිලා මේක මටත් කියන්න ඕන වෙලාවකම වෙන්න මාත් වෙනවා මටත් පුළුවන් ඔහොම කියලා අමෙ මේ දරුව පන්තිට එහෙම ගෙනියන්න ඕන නම් මට කියන්නේ නැහැ මම එන්න දුවේ මේ දරුවව ගෙදර කවුරුන්ට මට කියන්නේ මේ බලෙන් කරේට දා ගන්නවා වගේ. එතකොට කියලා මෙන්න මේ වගේ වැඩ වැඩි කර ගන්න එපා කියනවා අප්පකිච්චෝ. පුළුවන් තරම් කටයුතු කරන අල්ප කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. මේ දහමක් මෙනෙහි කරන්න හරි හිතට ඉඩක් තියෙනව නේද? අප්පකිච්චෝ සල්ලෝකෝති සහල්ලු පෙවතුන් ඇත්තෙක් ඉන්නට ඕනේ. එයාගේ ජීවිතය අඳින්නේ බොහොම සාම විදියට, බොහෝ විලාසිතා නැහැ. හඬ බොඬ වුණොත් බොහොම සහල්ලුයි. ඒ වගේ සහල්ලු පෙවතුන් ඇත්තෙක් වෙනවා. බොහොම සහල්ලු පෙවතුමක් කියලා කියන්නේ අපි කියමු දැන් ගෙදර දොරේ කටයුතු කාරණා කෙරුවත් බොහෝ අය බොහෝ දේ වල යාගේ වටේ නැහැ. එයාට බොහෝ කාරණා අවශ්‍ය නැහැ ජීවත් වෙන්න. වාහනේ තියෙනවා, වාහනේ යනවා, නැත්තම් බස් එකක යනවා. ඒ වගේ හැම පැත්තක්ම බොහොම සැහැල්ලුයි. සැහැල්ලුවෙන් ඉන්නේ ජීවත් වෙන්නේ. කිසිම දෙයක පය ගහලා ගත්ත බරගතියක් හිතේවත් කයවත් නැහැ. ඒ හැම දෙයකම තමන්ගේ යුතුකම් කොටස ගන්නවා. අනිත් හැම වෙලාවෙම සැහැල්ලු පෙවතුන් ඇත්තෙක් වෙන්නවා. සන්තින්ද්‍රියෝච ඒ වගේම ටික ටික හරි සංසුන් ඉදරන් ඇති බව. එහෙන් රූප දැකලා රාග දේශ මොහ ඇති වෙන විදිහ නිමිති අනුනිමිති වශයෙන් හැම වෙලාවෙම ගන්නෑ. එහැ පුළුවන් තරම් සංවර කරගන්නවා, සංවර කරගන්න උත්සාහවත් වෙනවා. කන නාසය දිව ශරීරය කියන මේ ආයතන ටික, මනස කියන ආයතන ටික පුළුවන් තරම් සන්තුම් කරගන්න හදනවා. සන්තුම් ඉදරන් ඇති බව කරගන්න හදනවා. හොඳ චිත්තපටියක් ඇවිල්ලා තියෙන බලන්දයන් අහවලතන හොඳ සංගීත සම්දර්ශනයක් තියෙන අපි අහන්දයන් කියලා ඒ වගේ ආයතනයන්ගේ අසංවරයට හොය හොයා යන්නේ. ලැබෙන අල්ලපුනක තාම රැවටෙන්න පුළුවන් ඇති. නමුත් ඒකෙත් නොරැවටි ඉන්න එකට අනුගත නොවී ඉන්න පුළුවන් තරම් උත්සාහවත් වෙනවා. නමුත් එයා උත්සාහවත් වෙනවා ඉන්ද්‍රිය සංසුන් කරගන්න. සංසුන් කිරීමේලා දිදිලා හෝ ඉන්නවා සන්තින්ද්‍රියෝ. ඊට පස්සේ නිපකෝච නිපකයි. නිපක කියලා කියන්නේ දත් නුවණින් යුක්තයි. ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ විමසන නුවණ. කරුණු කාරණා විමසන නුවණින් යුක්තයි. ඒ කියන්නේ යමක් කරන්න ඉස්සර වෙලා, කියන්න ඉස්සර වෙලා, හිතන්න ඉස්සර වෙලා හිතන කියන කරුණ දෙයට නුවණයි. මේ විදිහට හිතන, මේ විදිහට කියන, මේ විදිහට කරන මට අර්ථයක් ඒද අනර්ථයක් ඒද කියලා හිතන තරම් එයා නුවණයි. මේ ගමන යෑමෙන් මට යහපතක් ඒද, මගේ ධම්ම මාර්ගයට යහපතක් වෙයිද, අන්තරායක් ඒද කියලා හිතනද සුදුසුයි. ඇත්තටම ඕගොල්ලෝ දරුවෙක් හැදුවොත් මොනතරම් ආදරයකින්ද දරුවා හදන්නේ? දරුවට අනතුරක් වෙනවා නම්, කරදරයක් වෙනවා නම් ඒ දරුවව අරගෙන එතෙන්ට යනවද ඕගොල්ලෝ? නෑ. ඒ වගේ ඕගොල්ලන්ගේ බෝධි ඥානයත්, සද්ධර්මය කෙරෙහි මොහු කරමින් පවතින දහම් ඥානය දරුවෙක් කොඩිය කියලා හිතන්න. එයාට යම් තැනකට අරගෙන ගියාම හිරිහෙර වෙයි නම්, කරදර වෙයි නම් එතෙන්ට අරගෙන යන්න එපා. යම් තැනකට ගියාම, යම් කෙනෙක් ළඟට ගියාම දරුවට යහපතක් වෙයි නම් අපි අරන් යනවනේ. ඒ වගේ යම් තැනකට යම් කෙනෙක් ගාවට ගියාම මේ සද්ධර්මයේ අවබෝධයට, මේ බෝධඥානයට උපස්ථානයක් ලැබෙයි නම්, අවබෝධයට උපකාරයක් වෙයි නම් ඒ තැන් වලට අරගෙන යන්න. ඒ වගේ තමන්ගේ ආදරණීය දරුවෙක් කියන දරුසෙනෙහසින් තබා ගන්න තමන්ගේ බෝධිචිත්තේ, මේ ධර්මඥානෙ, ඒ වගේ හැම පැත්තක්ම ගැන හොඳට හිතලා බලලා කටයුතු කරනවා. ධර්මයේ වුණත් හොඳට තීරණය කරන, මේක සුදුසුද, මේක නසුදුසුද, මේක හරිද, මේක වැරදිද කියලා. මෙන්න මේකට කියනවා නේපක්ඛ ගුණය කියලා. දැනට සුදුසු නුවණ, විමසන නුවණ, නේපක්ඛෝ. ඊට පස්සේ අප්පගම්බෝ. අප්පගබ්බෙක් වෙන්න ඕනේ. මොකද අප්පගබ්බයක් ප්‍රගල්භ නැති වෙන්න ඕනේ. ප්‍රගල්භ කියන්නේ මොකද්ද? නොහික්මුණුකම, දඩබ්බරකම. නොහික් තව කෙනෙක්ගේ ඇඟි හැප්පීගෙන යනවා, තල්ලු කරගෙන යනවා, අනිත් කෙනාගේ තැනින් අයින් කළා තමන් එතන ගන්නවා. මේව නොහික්මුණුකම්. එතකොට ගස්සගෙන යනවා, රෝගන ඉන්නවා, රවනවා, හින්ද ගහනවා කියලා කියන්නේ. මේ ඔක්කොම අපගබ්බ නොහික්මුණුකම්. ප්‍රගල්භ. මේව අපගබ්බ නෙවෙයි ප්‍රගල්භ. එතකොට අපගබ්බ කියන්නේ ඒ වගේ ප්‍රගල්භ නෑ යාගාව. නොහික්මුණුකම් නෑ. නොහික්මුණුකම් තියාගෙන ඉන්න කෙනාට නොහික්මුණුකම කියන එක අපි දන්නේ, අපි කයෙන් කරන මේ සිද්ධාන්තයෙන්ද අපේ ජීවිතේ නොහික්මුණුකමක් නේද කියලා. තව කෙනෙක් කතා කළොත් ඇහුන්නේ නැහැ වගේ ඉන්නවා. ප්‍රකල්පය. ඒ වගේ ආචාර්යවරු උපාධ්‍යයන් දෙමව්පියෝ ගාව සිරපු දාගෙන කතා බහ කරනවා. දත් මැද මැද කතා කරනවා. ඇඳුම් නැතුව අසංවරව ඒ වැඩි හිටියෝ ගාවට යනවා. මේ ඔක්කොම ප්‍රගල්භ නොහිපුණකම්. ගුණයක් පිරෙන ජීවිතයක ලක්ෂණ නෙවෙයි. යම් වරදක් කියනකොට ඒකට බොහෝ දේ කියනවා, එකට එක කියනවා. කියපු තමන් නිර්දෝෂී වෙන්න පුළුවන්. නමුත් නිර්දෝෂී වුණත් වැඩි හිටියේ ගුරුවරයෙකුට කවදාවත් එකට එක කියන්නේ නැහැ. නිහඬවම ඉන්නවා. ඉඳලා පස්සේ අනේ ස්වාමීනි, නැත්නම් අනේ අම්මේ, මම මේ වැරද්ද කළේ නැහැ, එදා උනේ මෙන්න මේ සිද්ධියයි පස්සේ කියනවා එහෙම. එහෙම නැන්නේ අපි මොකක් හරි දෙයක් ගත්තොත් ඒකට 100ක් විතර කියනවනේ තමන් නිවැරදි, මම වැරදි නෑ, මම නිවැරදි කියන කොප්පු කරගන්න ලක්ෂණය මාව සිද්ධ කරන එක. මම කියන හැඟීම විරිසිදු කරන්න තමයි මේ ප්‍රගල්බෝලින් කටයුතු කරන හැම වෙලේම. මම කියන එක උස්සලා තියාගන්න, මම මතු වෙන්න, මම කැපී පෙනෙන්නේ කරන එක තමයි මේ ප්‍රගල්බ කියන කෙලෙසේ ලක්ෂණය. ඒ නිසා අපි කිව්ව නාණ්ඩ තොටකට ගියත් ඉන්න කෙනා වැඩි හිටි කෙනෙක්ද, ඒව මුකුත් නැගත්තා, අනෙක් කෙනාගේ බාල්දිය හැට තල්ලු කෙරුවා, නැත්තම් රෙදි බේසම දිගන් තල්ලු කරලා දැම්මා, තමන් බාල්දිය ගත්තා, නෑවා සබන් කැල්ල අනෙක් කෙනාගේ තියෙනවා නම් ඒක පැත්තකින් දැම්මා, අහකට දැම්මා, තමන් ඒක තිබ්බ ඇතින් මේ ඔක්කොම ප්‍රගල්භ. එතකොට මේ ඔක්කොම නිවන් මගින් ඈතට ගෙනියන කරුණ. ඒ හින්දා හොඳට මතක තියාගන්න ඕනේ, ආචාර්ය උපාධ්‍යන් වහන්සේලා ගුරුවරු වැඩිහිටියෝ දෙමව්පියෝ මේ හැම තැනකදීම තමන්ට නිවන් දකින්න කමටහන් පුරුදු කරන මේ භවනා පුරුදු වෙනවා, ජීවිතය හදා ගන්නවා. ශේක්ෂ කියන්නේ මොකද? හික්මෙනවා. මේ හික්මෙන ඔයාගේ ජීවිතය හදාගන්න හික්මෙන ශේෂ්ත්‍රය. මේව භවනා. ඇස් දෙක වහාගෙන ඉඳගෙන ඉන්න එක විතරයි කියලා හිතුවද භවනාව කියන්නේ? නෑ. නාන තොටට ගියාම, කුස්සියට ගියාම, කෑම කාමරයට ගියාම, මේ හැම තැනකදීම ජීවිතේ වැරද්දකට ඉඩ නොදී, කෙලෙස් වලට මතුවෙන්න නොදී, අපි කිය මේ කියපු ගති මතුවෙන්න පුළුවන් තැන්. ඍජු නැති බව, වඩාත් ඍජු නැති බව, එතකොට සුවච නැති බව, මෘදු බව නැති බව, නිහතමානී නැති බව, ලදදෙයින් සතුටු වෙන බව නැති බව, සුබර බව නැති බව, එතකොට බොහෝ කටයුතු ඇති බව, සහැල්ලු ප්‍රවෘත්ති නැති බව, මේව ජීවිතේ මතුවෙන්න පුළුවන් තැන්. මේව ටිකට ඉඩ නොදෙන එක තමයි ඔය අන්තිමට ඔපි චාරිත්‍ර ශීල, වාර්ත ශීල කියලා කියන්නේ. සිල්වතෙක් විසින් කටයුතු දේ, සිල්වතෙක් විසින් නොකටයුතු දේ තමයි මේ තියෙන්නේ. අර අපි කියනවා නේද, ප්‍රාතිමොක්ක සංවර සංවර සංමුතු ආචාර ගෝචර සම්පන්න අනමත්තේසු වජ්ජේසු භයදක්තාවි සික්කති සික්කාපදේසු. ප්‍රාතිමොක්ක සංවර සීලෙන් සංවරව ආචාර ගෝචරයන්ගේ යුක්තෝ ස්වල්ප මාත්‍ර වර්ධක බය දක්වන ශික්ෂාවන් හික්මෙන්. ආචාර ගෝචර ධර්මය තමයි මේ කර්ණීයමෙත සුත්තේ කාරණා 14න් උගන්වන්නේ. මොනවද ගෝචර අගෝචර ධර්මය? ආචාර්ය අනාචාර ධර්මය පෙන්වලා ආචාර ධර්මයන්ගේ හැසිරෙන්න අනාචාර ධර්ම දුරු කරගන්න. ගෝචර අගෝචර පෙන්නල ගෝචර ධර්මයන්ගේ ඉන්න අගෝචරය අතහරින්න. ආචාර ගෝචර දෙකයි මේකෙන් පෙන්වන්නේ. නිවන් දකින්න කෙනාගේ ආචාර ධර්ම මොනවද? එයාට ගෝචර ධර්ම මොනවද? නිවන් දකින්න පුළුවන් මොන වගේ සුදුසු ධර්මතාවක ඉන්නකොටද කියන එකයි මේ ටිකෙන් පෙන්වන්නේ, මේ කාරණා 14. ඊට පස්සේ අපගබ්බෝ කිව්වා කුලේසු අනනුගිද්දු. කුලයන්හි ගිජු නොවෙන්න ඕන. දායක ස්වාමීන් වහන්සේලාට කියන්නේ දායක පෞල්ලක ගිජුම වෙන්න ඕනේ. ඒ වගේම මේ පෙමුදුරටයි අහවල් මහත්තයා නම් හොඳයි සල්ලි තියෙනවා, අහවල් නෝන නම් හොඳයි සල්ලි තියෙනවා. ඒ ආයත අපි ටිකක් ළඟ වෙන්න ඕන, උදව් කරන්න ඕන කියලා ඕවා තමයි මේ කුලියන් ඉදිරි බව. ඒක නිවනට බාධාවක් මිසක නිවනට ලාභයක් නෙවෙයි. ධර්මයේ පෙන්වන නිවන් දකින්න කැමති වෙනා පුළුවන් තරම් රාජ රාජ මහා මාත්‍ය ආදී කුලියන් වලින් පවුල් වලින් ටික ටික ඈතට යන්න කියනවා. යම් දීපල වස්තු තියෙන පවුල් වලින් තැන් වලින් පුළුවන් තරම් ඈතට යන්න කියනවා. ඒ තරම් විසම දෙයක් නිවනට තව නැහැ කියනවා. ඉතින් ඒක තමයි පෙන්නේ පරිහරණය කරන. නමුත් ගිජු බවකින් නැතුව ගිජු වෙන්න එපා. ඒ පර සම්පත්තිය දැකලා ඒක තමන්ගේ වගේ හංගින්න එපා. ඒකේ වටිනාකමක් දකින්න එපා. ඒ අයගේ වටිනාකමක් දකින්න එපා. ශාසනයට යම් උපකාරයක් කරන්න ඉඩ දෙන්න, උපකාරයක් ගන්න. නමුත් පෞද්ගලිකව මනසේ ඒ අරමුණේ ගිජු බවක් තියාගන්න එපා. වටිනා මිනිස්සු ඉන්න බෑ. වටිනා දේ තියෙන්න බෑ. මේ ශාසනය වටිනවා ඊට වඩා. කවදාම හරි ජරා මරණයට දීපල වස්තුව කියලා කිව්වොත් කවදාම හරි ජරා මරණයට යන ධර්මතාවයක් තියෙනවා. ජරා මරණයට යන ධර්මතාවයන්ට වඩා අජරාමර ප්‍රතිපදාව බොහොම ශ්‍රේෂ්ඨයි. ඒ හින්දා අජරාමර පැත්තේ ඉඳගෙන ජරා මරණ පැත්තට ගිජු වෙලා ඉන්න එපා. තේරුමක් නෑ දකින්න මේ ජරා මරණ ධර්මයේ කියලා. අන්න ඒ වගේ කුලේසු අනනුගච්චු. නච්ච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපදීයු. නච්ච කුද්දං සමාචරේ, ඒ කියන්නේ යේන විඤ්ඤෝ පරේ. නුවණැති නුවණ තියෙන අනිත් අය උපවාද කරන ඉතා කුඩාවත් වරදක් කරන්න එපා. අනිත් අය විසින් දොස් කියන නුවණැති පණ්ඩිතයන්ගේ ගරහවට ලක් වෙන, ඒ අයගෙන් දොස් අහන්න වෙන කුඩා වරදක්වත් නොකට යුතුයි කියලා හික්මන්නෝ කියනවා. අර්ථ කුසලයේ භාවයෙන් නිවන් අවබෝධ කිරීම සඳහා අර්ථ සම්පාදනය කරගන්නා කෙනා මෙන්න මේ ටික ජීවිතය හදාගන්න කියනවා. අපි සිල් ගත්තට මෙන්න මේ වගේ පැතිකඩ ටික අපේ ජීවිතය අඩුයි. ඇත්තටම අපි ගාව තියෙන බොහෝ වෙලාවට අවස්ථාවාදිකම් ගොඩ නැගිලා කොහොම හරි නිවන් දකින්න කියන තැනක යන්නේ. ඇත්තටම කොහොම හරි ලැබෙන්නේ නැති එකම දේ නිවන. කොහොම හරි නිවන් දකින්න බෑ. ඒකට සහේතුක ප්‍රතිපදාවක් තියෙනවා, නියම ප්‍රතිපදාවක් තියෙනවා. මෙන්න මේ ප්‍රතිපදාව නිවැරදි වුණොත් තමයි මේ ශාසනයේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉමේච සුබද්ද සම්මා විහෙරයුං අසුඤ්ඤෝ ලෝකේ අරහතියස්ස. සුබද්ද මනාවකට පිළිවෙත් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාන මොහොතේදී සුබද්ද කියන භික්ෂුවට කියනවා, සුබද්ද අද නෙමෙයි මනාවකට පිළිවෙත් පුරණකමක් තියෙනවා මේ ලෝකේ කිසි කලකත් රහතන් වහන්සේලා හිස් වෙන්නේ නැහැ. බුද්ධ උත්පාද කාලය අබුද්ධ උත්පාද කාලය කියලා එකක් නැහැ. කවදාවත් ලෝක රහතන් වහන්සේලා හිස් වෙන්නේ නැහැ. නමුත් මනාවකට පිළිවෙත් පුරණකමයි නැති වෙන්නේ. බුද්ධ උත්පාද කාලයේ නැතිවීම නුත් වෙන්නේ මොකද? මනාවකට පිළිවෙත් පුරණ ක්‍රම හඳුනා ගන්න නැතිකමයි වෙන්නේ. ඒ පිළිවෙත් පුරණ ක්‍රමයේ ගහිලායි තියෙන්නේ. මනාවකට පිළිවෙත් පුරන්නේ නම් රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ. ඒ නිසා කොහොම හරි දෙකින් නිවන් ලැබෙන්නේ, නිවන් දකින්න මනාවකට පිළිවෙත් කළ යුතුයි. ඒ මනාවකට පිළිවෙත් පුරනවා කියනකොට ඒ ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා. ඒකේ සීලය කියන එක සම්පූර්ණ වෙන්නේ පානාතිපාතා වේරමණී සික්ඛම්පදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන වචනේ මම කිව්වා කියලා සීලය මගේ සම්පූර්ණ වෙන්නේ නැහැ. කාල් හතරක් රාත්තලක් නම් එක කාලකින් රාත්තල සම්පූර්ණ වෙන්නේ නැහැ නේද? සීලය ගත්තාම මතක් කරලා තියෙනවා සතර සංවර සීලය කියලා. ප්‍රධාන වශයෙන් සීලය කොටස් හතරකට බෙදනවා. ඒ කොටස් හතර නුත් එකක් විතරයි ප්‍රාථමික සංවර සීලය. ඊගාවට මේ ආචාර ගෝචර ධර්මතා මතයි සතර සංවර සීලයෙන් පිළිහිටලා තියෙන්නේ. සතර සංවර සීලය කියන්නේ මේ ආචාර ගෝචර ධර්මතා ටික නෙවෙයි. සිල්වතා ඊට පස්සේ මේ ආචාර ගෝචර ධර්ම ආචාර ගෝචර ධර්ම ධර්මතා ටිකෙන් තමයි තමන්ගේ සීලිය පෝෂණය කරගන්නේ. සීලිය නිසා මේ ගුණේ පෝෂණය වෙනවා, මේ ධර්මතා ටික නිසා සීලිය පෝෂණය වෙනවා. අන්න ඒ බඳු සීලයට සිල් රකින්න කෙනාට සමාධියට කමඨහනක් අවශ්‍ය නැහැ. සමාධි සංවර්ධනික සීලයේ ඒ සිල් රැකීමම එයාට ප්‍රීති ප්‍රමෝදය ගෙනත් දෙනවා. ඒ සීලයම යම් දවසක එයාට ප්‍රමෝදය ගෙනත් දෙනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතිය, ප්‍රීති නිසා පස්සද්ධි, පස්සද්ධි නිසා සැපේ, සැපේ නිසා හිත සමාධිය වෙනවා. ඒ සමාධියට ඇත්ත ඇති හැටි පේනවා. ඉතින් මෙන්න මේ වගේ සිල්වතෙක් විසින් කටයුතු කැටිතී. ඔය මට කියන්න වෙලා නැහැ, මම කොඩා බොහෝම කෙටි කළා කියේ. නමුත් අපි කියමු ස්වාමීන් වහන්සේලා ටීවී කාලවලදී කියලා දෙන්න කියලා මේ වෙල ගොඩාක් විස්තර තියෙනවා. වැසි කිලි කැසි කිලියකට ගියොත් වැසි කිලි කැසි කිලිය කාටවත් කරදරයක් නොවන විදිහට, අපවිත්‍ර නොවන විදිහට පරිහරණය කරන්න කොහොමද කියන එකත් බුදුහාමර පෙන්වලා තියෙනවා. නාන තොටු පොලකට ගියාම අපි ගියා ගිහිල්ලාද රෙදි ටික වැලකට දැම්ම, වතුර බාල්දිය ගත්ත, දෙකක් දාගත්ත, සමන් කෑල්ල ගත්තා, ආවා. එහෙම නැහැ. මේ ශාසන වික්ෂුන් වහන්සේට මේක ඇවත වැරද්දකුත් වෙනවා. සිවුරු ටික තියෙන ක්‍රමයක්කුත් තියෙනවා. ඇඳුම් ටිකද ගිහිල්ලා උහුවේ දාන්නේ නැහැ. සිවුරක් නමන ක්‍රමේ පවා තියෙනවා. නමල ඇඳුම් ටික තැම්පත් කළා ඊට පස්සේ යා ඉස්සෙල්ලාම කරන්න මොකද ඒ අවට බලනවා අපි රිසිදු වෙලාද කියලා. කොළ ගැටිලා ජරාවල දවස් හොඳට පිරිසිදු කරනවා. එපමණකින් ඒ ජීවිතයේ දීප්තිමත් ආත්මාර්ථකම් ඉන්නේ නැහැ. බලල ජරාවාස වෙලා තියෙනවා. ඒ උත්සව සුද්ධ පවිත්‍ර කළා ඉවර වෙලා තමයි එයා නානවා නම් නාන්නේ. ඒ නාන් ඉස්සෙල්ලා යම් සේනාසනයක් ඕ ස්ථානයක් තියෙනම් දුබල වෙච්ච අසනීප වෙච්ච අය ඉන්නවද, ඒ අය නැවද කොහොමද කියලා හොයනවා බලනවා. ඉතින් අපේ ජීවිතයේ මේ ගුණයක් වැඩෙන්නේ නැත්නම් අපි ගුණයක් වැඩෙන තැනක පිහිටල නැහැ පින්වතුනි. මේ පැති හැදෙන්නේ නැහැ කියලා කියන්නේ කෙලෙස් තුලට හොඳට ඉඩ තියනවා කියන එක. අපි ඔය වගේ එකයි වත්තන්න පරිපූර්ණ තුන සීලම් පරිපූර්ණති, වත් නොපුරන්න සීල් නොපුරයි. සීල් නොරකින කෙනෙකුගේ ප්‍රධාන ලක්ෂණය මොකද්ද? හඳුන ගන්න පුළුවන් කියනවා සීල් රකින්නේ නැහැ. සිල් පද ටික සමාදන් වුණාට සිල් රකින්න කෙනෙක් නෙවෙයි පුරාණ ආචාර්යවරු සිල්වත්ද නැද්ද කියලා බැලුවේ මොකටද? ඕගොල්ලෝ නරක දෙයක් හිතේ හිතනවද, නරක වචන කතා කරනවද, නරක දෙයක් කරනවද කියන එක පේන්නේ නැහැ. නමුත් මෙයා සිල් රකින්න කෙනෙක්ද නැද්ද කියන එක පුරාණ ආචාර්යවරු දැක්කේ කොහොමද? එයාගේ ආචාර ධර්මයන් අරබයා, ගෝචර ධර්මයන් අරබයා. එයා ඉන්න ශේස්ත්‍රයෙන් තමයි අඳුනගන්න වෙන්නේ මෙයා මොන වගේ කෙනෙක්ද කියන එක. ඒකයි වත් නොපුරන්නා සිල් නොපුරයි. යම් කිසි කෙනෙක් මේ වගේ වත් නොපුරයිද යසිල් රකින කෙනෙක් නෙවෙයි. සිල්වතෙකුගේ සැබෑ ලක්ෂණය තමයි සිල්වතෙක් කියලා හඳුනගන්න වෙන්නේ මේ සිල් රිදෙමඩ නෙමෙයි, එයා හැසිරෙන ශේස්ත්‍රයේ දිහා බලලා. ඒකයි මේ ටික නැති හින්දා පින්වතුනි අපි බැනුම් අහන්නේ. අහලා ඇති අප්පෝ ඒ උපාසකම බණ ඇහුවට කොච්චරවත් වැඩන්නේ, එයාගේ කට මෙහෙමනේ, එයාගේ චරිතය මෙහෙමනේ කියලා වචන ඕගොල්ලෝ ඕන තරම් අහලා තියා රූපාසක මහත්තයා තිල් ගත්ත වැඩක් තියෙනවද? එයා මෙහෙම කෙනෙක්. මිනිස්සු මැනලා තියෙන්නේ ශාසනයම. ප්‍රශ්නේ තියෙන්නේ මෙතනයි. මම මේ චීවරය දාගෙන වැරද්දක් කිරුත් දැනුම් අහන්නේ මම විතරක්, මගේ ගිතරයි විතරක් නෙමෙයි තියෙන ප්‍රශ්නේ. හාමුදුරුවරු මෙහෙමයි කියලා. මම නියෝජනය වෙලා මග වගගිය යුතුයි සංඝයාට දැනුම් නාසන්න. ඔගොල්ලෝ ගිහි ඇඳුමෙන් ඉඳගෙන ගෙදරදී වැරද්ද කළාට ප්‍රශ්නයක් නැහැ. ඔගොල්ලෝ බැනුම් අහන්නේ ඕගොල්ලෝ නැත්නම් ඕගොල්ලන් ගෙදෙට්ට. නමුත් සිල් ඇඳුම ඕගොල්ලන්ගේ යුනිෆෝම් එක. ඔක පුරවල ඔගොල්ලෝ වැරද්ද කළාම බැනුම් අහන්නේ ඕගොල්ලෝ නෙමෙයි. අප්පෝ උපාසකම්වල ඔක්කොම මෙහෙමනේ. ශාසනේ උපාසකම්වල බැනුම් අහන්නේ. අප්පෝ උපාසක මහත්තුරු මෙහෙමනේ. ශාසනේ උපාසක මහත්තුරු බැනුම් අහන්නේ. වික්ෂු වික්ෂුන් උපාසක උපාසිකා කියලා සිවණ පිරිසක් මේ ශාසනයට අයිති. මම සංඝයාට බයින එකයි, ඕගොල්ලෝ උපාසකම් වලට බයින එකයි, ඕගොල්ලෝ උපාසක මහතුන් බන්නන එකයි අතර වෙනසක් නැහැ. එදාට ඕගොල්ලන්ගේ දෙෙක්ට බයින්නේ නැහැ. ඕගොල්ලන්ගේ පුද්ගලික දෙයට බයින්නේ නැහැ. අප්පෝ සිල් ගත්ත උපාසකම් වල ගැටි පේනව නේද? එහෙම නෙමෙයිද කියන්නේ? එහෙම කියන්නේ. ඒ හින්දා හොඳට කල්පනා වෙන්න සිල් ගන්න අය තමන්ගේ මෙන්න මේ ටිකත් හදා ගන්න. අර තම්බ කියන ගතිය ඉඳ තියාගන්න බෑ. එහෙනම් අපිට ඕනේ ඔය සීල ඕක රකින්න පුළුවන්ද කියලා කැඩෙන්න එපා. මේක හදා ගන්න කිව්වේ. ඈ ඒ ටිකත් හදා ගත්තොත් අපිට නිවන් දකින්නවා කියන එක අමාරු නෑ. නිවන බොහෝ දුර නෙමෙයි. ඈ ඒ නිසා හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. ඈ මම සතිපට්ඨාන ටිකක් දැන් කියලා දෙන්න. අමාරුද නැහැ නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිකමාය නිබ්බානස්ස සච්චිකිරියයි යදිදං චත්තාරෝ යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියලා. මහණෙනි මේ එකම මගයි, බොහෝ දේවල් නෑ, එකම මගයි. මොකටද? සත්තාන විසුද්ධිය, සත්‍යයන්ගේ පිරිසිදු බව ඇතිවීම පිණිස. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කය පිරිසිදු වීම සත්‍යය පිරිසිදු වෙන්නේ නෑ, චිත්ත පිරිසිදු වීම සත්‍යය පිරිසිදු වෙනවා කියලා. එතකොට සත්‍යයන්ගේ පිරිසිදු බව ඇතිවීම පිණිසත් ශෝක පරිද්දවන සමතික්කමාය, ශෝකය හිතේ ශෝකී ස්වභාවය. එතින් ඊට පස්සේ පරිදේව කියලා කියන්නේ නම කිය කියා අඬන, ගුණ කිය කියා අඬන, පපුය අද්ග ගහ අඬන, ඊයේ අද්භාගන අඬන බවක් තියෙනවා නම්, ශෝක කිරීමක් තියෙනවා නම් විලාප දීමක්, විලාප දෙනවා කියලා කියන්නේ අනේ මගේ අම්මා මලා නේද අම්මෝ කියලා අපි අඬන්නේ. එතකොට ශෝක කිරීම, විලාප දීම, ඒ වගේම දුක්ඛ දෝමනස්සානං අත්තංගම. දුක්ඛ කියලා කියේ කයේ දුක. කෝරෝ කටුකු තියුණෝ කයේ දුකක් තියෙනවා නම් ඒ කයේ දුක. දෝමනස්ස කියන්නේ හිතේ දුකක්. හිතේ දුකක් තියෙනවා නම් කයේ දුකක් තියෙනවා නම් මේ හිතේ කයේ තියෙන දුක් නැති කරන්නත් හැඬීම් වැළපීම් ඉක්මවන්න, පිරිසිදු වෙන්න හැඬීම් වැළපීම් ඉක්මවන්න, කය හිතේ කයේ දුකක් තියෙනවා නම් ඒ දුක නැති කරන්න. ඥාය සාධිකමයි මාර්ග සහ ඵල ලබන්න. නිබ්බාන සත්‍ය කිරියයි නිවන සාක්ෂාත් කරගන්න. සත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානයයි. මාර්ග හතරයි ඵල හතරයි, ඕකට අටයි, නිවනයි නවයයි, නව ලෝකෝත්තර ධර්මය කියලා කියනවා අපි. එතකොට මෙන්න මේ නව ලෝකෝත්තර ධර්මයන් ලබන්න හෝ පිරිසිදු බව ඇති වෙන්න, හැඩින් බැලපින් නැති කරන්න, දුක් දුම්නස් නැති කරන්න, නිවන් දකින්න අපිට ඕනේ. දුකනේ අයින් කරගන්න අපිට ඕනේ. තනසිල්ල සැපනේ ලබා කරගන්න ඒ ඔක්කොම ටික පෙන්වුවා මෙතන. පිරිසිදු බව ඇති කරගන්න, අපිරිසිදු බව එන නිසා දුක් දුම්නස් නැති වෙනවා. හැඳින් වැළපීම් අයින් කරගන්න, දුක් දුම්නස් අයින් කරගන්න කියලා ජීවිතේ දුක් පැත්ත අයින් කළා. මාර්ග ඵල ලබන්න, නිවන සාක්ෂාත් කරගන්න, සැප සැනසිල්ල කියන පැත්ත ලැබෙන පැත්ත මේ සතිපට්ඨානයයි කියලා පෙන්වනවා. සතිපට්ඨානයේ නැමති එකම ධර්මතාවයේ වඩනවා නම් සතිපට්ඨානයේ නැමති එකම ධර්මතාවයේ වඩනවා නම් අනි සියලුම ධර්මතා ඊට ගුණ වෙලා තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා පෙන්වනට සම්මා දිට්ඨිය කියන එක ශේෂ්ත්‍රයට යෙදුවාම ඒ සම්මා දිට්ඨිය කියන එක වැඩෙන ගම මාර්ගය තමයි මේ සතිපට්ඨාන කියන්නේ. සතිපට්ඨානේ යම් කිසි තැනක වැරදුනොත්, යම් කෙනෙකුට වැරදුනොත්, එයාට වරදින්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ බලන්න තියෙන විජ්ජා කියලා සූත්‍රයක්. ඒ විද්‍යාව කියන සූත්‍රයේ පෙන්නනවා යම් කිසි කෙනෙකුට සතිපට්ඨානේ වැරදුනොත් වරදින්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වරදින්නේ මොකද්ද? වැරදුන නිවන. එන සතිපට්ඨානේ වැරදුනා කියන්නේ මොකද්ද වැරදුනේ? නිවන වැරදුනා. සතිපට්ඨානේ හරියුත් හරියෙ මොකද්ද? නෑ, ආර්ය අෂ්ටාංග මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරියුත් හරියනවා නිවන. එහෙනම් සතිපට්ඨානේ නිවැරදුනොත් නිවැරදි වෙන්නේ හරියන්නේ මොකද්ද? නිවන. එතකොට එතනදී ඇත්තටම සතිපට්ඨාන භාවනාවෙන් කරන්නේ සම්මා මාර්ගයක් වැඩෙන්නේ පින්වතුනි. වාචා කම්මන්ත ආජීව කියන තුන වඩන් තුනේ තමයි පිහිටලා ඉන්න වෙන්නේ කෙනෙකුට. නිවර්දි වාචික ක්‍රියාවක්, නිවර්දි කායික ක්‍රියාවක්, නිවර්දි දිවි පැවැත්මක් තුල පිහිටලා සීලය ආදී සම්මා දිට්ඨිය නැමති එක්ම දර්ශනය පැත්තකින් තබාගෙන සම්මා දිට්ඨි පුරේජම සම්මා දිට්ඨි පෙරටු යනවා. ඵලයේ බලාපොරොත්තු වෙන සම්මා සමාධිය ඔය අංග පහ දෙපැත්තට ඉතුරුවලා ධර්මතා තුනකින් තමයි මාර්ගය වඩන්නේ. සංකප්ප වායාම සති. ඒක මම කියන්න ඕනේ කෙරෙනකොට තියෙන ජීවිතේ එච්චරයි. සම්මා දිට්ඨිය කියන එක දන්නවා, වාචා කම්මතා ජීවි පිහිටලා තියෙනවා, සමාධිය කියන තැන ඉලක්ක කරගෙන තියෙනවා. සංකප්ප වායාම සති සංකප්ප කියන ධර්මතා තුනකින් මාර්ගය හැමිලින් වැඩෙන්නේ. එතකොට අවශ්‍යයි ඒ සංකප්පය සම්මා දිට්ඨියට අනුව, වායාමයේ සම්මා දිට්ඨියට අනුව, සීහ සම්මා දිට්ඨියට අනුව, වාචා කම්මන්තාජි මේ විදිහට පිහිටලා, මේ විදිහට හිතලා, මේ විදිහට සීය පවත්ලා, මේ විදිහට වීර්යය කළේ සම්මා දිට්ඨිය ඇති කරගන්නයි. ඒ ටිකේ ප්‍රතිඵලයේ සම්මා සමාධිය, සම්මා සමාධියක් ඇති කිරීම මෙන්න මේ ඇත්ත දකින්නයි කියලා. මේ අංග සම්මා දිට්ඨිය නිසා, මේ අංග ටිකත් මේ අංග ටික නිසා අපෝ සම්මා දිට්ඨිය පිරෙනවා කියන කාරණාවක් තියෙනවා. ඒක නොතේරුණා නම් පැත්තකින් තවන්න. මම තේරෙන විදිහට කියලා දෙන්නම්. ඒකෙන් මට ඕනේ උනේ සතිපට්ඨානය කිව්වහම පින්වතුනි ඕගොල්ලන්ට අපිට ඕනේ ඕනේ විදිහට ගන්න බෑ. සතිපට්ඨානය කියන එක පුබ්බේ අනුසුතේසු ධම්මේසු, මේ මාර්ග සත්‍ය කියන එක පෙර නොයසු විරු ධර්මයක් තථාගතයන් වහන්සේ ලෝකෙ තිබුණ එකක් නෙමෙයි. මෙන්න මේ විදිහට වැඩුවාමයි දුක් නැති කිරීම පිණිස පවතින්නේ කියන මේ ප්‍රතිපදාව කියන එකත් සාමාන්‍ය ලෝකයට අයිති සිද්ධාන්තයක් නන් නෙවෙයි. සම්මා දිට්ඨියෙන් අනුග්‍රහය ලැබපු දර්ශනයක් සතිපට්ඨානය කියලා කියන්නේ. පින්වතුනි සතිපට්ඨානයේ අයිති මාර්ග සත්‍ය හතරෙන් මාර්ග සත්‍යයට දුක දැකලා, දුකේ ඇතිවීම දැකලා, දුකේ නැති තැන දැක්කහමයි එහෙනම් ඒ නැති තැනට යන්න මේකයි කටයුතු කළේ යුත්තේ. දුක්ක නිරෝධය දැක්කහම මේ විදිහට නම් දුක් නිරුද්ධ වෙන්නේ. එහෙනම් අඛණ්ඩව ওই විදිහට කරන එකයි ප්‍රතිපදාව කියන එකයි සම්මා දිට්ඨිය වෙන්නේ. ඊට පස්සේ සතිපට්ඨානෙන් කෙරෙන්නේ ඒ සම්මා දිට්ඨිය පිරෙන ආකාරයට. ඒකෙන් මම මතක් කළේ පින්වතුනි හැම වෙලාවෙම ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විපාක නාම රූප දෙකට තව නමක් අපි කියමු. මේ ස්පර්ශ ආයතන හය චක්කු සෝත ගහන ජීවා කාය කියන ටික ස්පර්ශ ආයතන හය පුරාණ කර්මෙන් හටගත්තු විපාක ටික ඕක දුක්ඛ සත්‍ය. කියන්නේ රූපයක් පෙනෙන, සද්ද ඇහෙන, ගඳ සුවඳ ලැබෙන මේ මට්ටම දුක්ඛ සත්‍යයටයි අයිති. ඒ දුක්ඛ ස්කන්ධයන්ගේ අද අපි දන්නා වූ බවකුත් තියෙනවා, ඇත්ත ඇති හැටි පවතින බවකුත් තියෙනවා. අද අපි දන්නා බව නිර්මාණය වෙලා තියෙන මේ ස්පර්ශ ආයතන හය අරඹය අද අපි දන්නා බව නිර්මාණය වෙලා තියෙන්නේ මෙතන පවතින ඇත්ත නොදන්නා බව කියන ධර්මතාවයක් මුල් කාරණාව කරගෙනයි. මම කියන එක තේරෙනවද? මේ චක්කුසෝත ගහන ජීවා කියලා ස්පර්ශ ආයතන හය රූප පෙන්නේ සද්ද ඇහෙන කියන ස්පර්ශ ආයතන හය පෙන්නේ රූප ඇහෙන ශබ්ද ගැන අද අපි දන්නවා. අද අපි දන්නා වූ කාරණාව නිර්මාණය වෙලා තියෙන්නේ මේ තැන්වල පවතින සැබෑම ස්වභාවයේ නොදන්නාකම නිසායි. නොදන්නාකම මතින් ගොඩ නැගුණු පැවැත්මක් තුළයි. අද අපි දන්නාකමයි පින්වතුනි ලෝකෙ කියන්නේ. අද අපි දන්නාකමයි මේ ප්‍රශ්න ගැටළු, දන්නා ක්‍රමයයි ප්‍රශ්න ගැටළු නිර්මාණය කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙතන තියෙන සැබෑම ඇත්ත පවතින ඇත්ත දන්නා බවට පැමිණ අද අපි දන්නා බව අයින් කරගන්න කියලා. එතකොට අද අපි දන්නා බව තුලින් එන දුක් ටික එන්නේ නැහැ. කෙටියෙන් ගත්තාම ඒක. ඉතින් මේ පෙනෙන ආයතන වල සැබෑම ඇත්ත පෙන්න අපි දන්නා බව අයින් කරන්නයි මේ සතිපට්ඨානෙන් පෙන්වන්නේ. ඒක තේරෙන්නේ නැත්නම් මම වෙන විදිහකට කියන්න. අපි අර මුලින් මතක් කළේ ඇත්තටම මේ ලෝකී යථාර්ථය අපි උපත් වශයෙන් ආපු තැන සත්‍ය පුද්ගලයේ ඉපදීමක් නෙමෙයි, කෙනෙක් දෙයක් කාරණා පුද්ගලයේ හට ගැනීමක් නෙමෙයි, හේතු ප්‍රත්‍යයෙන් හටගත් අනාත්ම ස්කන්ධ ටිකක් පැවැත්මක් තියෙන්නේ. මේ ස්කන්ධයන්ගේ අපි අර ඊයේ ගත්ත උපමාවම ගත්තොත් අපි යම් කඩුල් වල සිමින් තියෙන කල බිත්තියක චිත්‍රයක් ඇඳලා අපි දැනගත්තත් නැතත් රහත් උනත් නැතත් කෙලෙස් තිබුණත් නැතත් ඇත්තටම පවතින ඇත්ත තමයි අපි ඉස්සරහට එන්නේ චිත්‍රයක්. ඒ චිත්‍රේ පිහිටලා තියෙන්නේ gadul weli siminthiyen kala bittiyaka නැත්නම් ඒ වගේ මහ භූත ටික ඇසුරු කරගෙන චිත්‍ර ටික තියෙන්නේ. ඒකට අපි ස්කන්ධ කියලා කිව්වොත් චිත්‍රයට ඒ චිත්‍රය බලාගෙන අපේ මනසේ ඇති කරගත්ත කෙලෙසේටයි ප්‍රපංච කියලා කියන්නේ, පුද්ගල භාවය කියලා කියන්නේ. ඒ චිත්‍රයේ දකිනකොට මේ මිනිස්සෙක් සත්‍යෙක් පුද්ගලෙක් මේ අහවලා කියලා විස්තර ටිකක් අපිට එන්න පුළුවන්. ඒකට අපේ මනසේ ඇති වෙන gati ටිකට කියනවා අපි උපාදානය කියලා. උපාදානය කියලා. අපි ඒ හිතේ තියෙන අදහස් ටිකෙන් අර රූපයේ දිහා බැලුවාම මොකද වෙන්නේ? එතන රූපේ සැබෑම ඇත්ත පෙනෙන්නේ නැහැ. දැන් අපිට ඒ රූපේ කෙනෙක් පුද්ගලික හැටියටයි පෙනෙන්නේ. එතකොට කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා කියන අදහස රූප පැත්තෙන් අපි දකින්නේ එතකොට පුද්ගලයෝ ඉන්නවා කියලා. අපේ සිත පැත්තේ පුද්ගල අදහසක් ඇති වුණා කියලා අපි දන්නේ නැතුව ඒබඳු අදහසින් රූප පැත්ත බැලුවාම අපිට පේන්නේ රූපේ පැත්ත කෙනෙක් පුද්ගලෙක් වගේ. මම ඔයගොල්ලන්ට උපමාවක් කියන්නද? උපමා කියන්න මට නම් ඕන වෙනවා. අපි කියමු අපේ අමල් මහත්තයා මෙතුමා යන්න යනවා, කවදාවත් ගිහිල්ලා නැහැ ප්‍රංශේ. දැන් ප්‍රංශේ ඉන්න පොඩි කාලේ ඉඳන් මෙතුමගේ යාළුවෙක් කියන්නකෝ, නැත්තම් රස්සාවකට ඉල්ලුම් කළා මෙහෙ ඉඳලා. ඉල්ලුම් කළා, දැන් පාස් වුණා. නමුත් ඒ එතන අය මෙයාව දැකලත් නැහැ, මෙයා ඒගොල්ලෝ දැකලත් නැහැ. දැන් මෙතුමට යන්න ඕනේ. දැන් මේ රූපේ දැක්කොත් එතන යන තන කට්ටිය අඳුරනවද? මේ අමල් නැත්තම් අමල් මහත්තයා මෙයා ලංකාවෙන් ඉඳන් ආවේ කියලා දන්නවද? ඒ අය නෑ. මෙතුම ඉස්සර වෙලා යවන ෆොටෝ එකක්. මෙන්න මගේ ෆොටෝ එක. මම අහවල් දවසේ යන්නේ, අහවල් වෙලාවට යන්නේ, මේ ෆ්ලයිට් එකේ යන්නේ කියලා ෆොටෝ එකක් යවනවා. තැපෑලේ. ගියාම දැන් ඒගොල්ලෝ මොකද කරන්නේ? දාම මේ රූපය දැකලා ෆොටෝ එක බලලා මෙයා තමයි යමල්. අහවල් වෙලාවට එන්නේ මෙහෙමයි 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 කියලා මේ ෆොටෝ එක බලාගෙන හිතනවද? හිතන්න බැයිද? පුළුවන්. හිතුවා. දැන් සම්පූර්ණ තියෙන ඔළුවේ. මෙතුමා කියන දවසට ප්ලේන් එකෙන් බහලා එයාපෝට් එකෙන් යද්දි අරගොල්ලෝ හිටියොත් මේ රූපය දැක්කොත් අඳුරගන්න බැරි වෙයිද? පුළුවන්. දැන් මේ මේ ෆොටෝ එක යවුවහම හොඳට බලන්න ওই විස්තර ටික ඔක්කොම ඇතුළට කවාගත්තේ ෆොටෝ එක දිහා බලාගෙන නේද? හරි. දැන් මේ රූපේ දකිනකොටම ෆොටෝ එක දිහා බලාගෙන ඇති කරගත්ත සිද්ධාන්ත ටික සිහි කරගත්ත විනා මේ තියෙන රූපේ දකිනකොට විස්තර ආවද? ඉතින් එනවනම් ওই ෆොටෝ එක යවන්නෙත් නැතුව තිබුණානේ අඳුර ගන්න. එතකොට හැම වෙලාවෙම ෆොටෝ එක මත ඇති කරගත්ත දැනුමක් තුලම ඉඳලා තියෙනවා මිසක සැබෑ පුද්ගලෙක්ව හඳුනගෙන තියෙයිද? ඊට පස්සේ ෆොටෝ එක බලාගෙන ඇති කරගත්ත ධර්මතාව ටිකේ මේ දිහා බැලුවහම එයාට මේ රූපේ පෙනෙන්නේ වර්ණ සතහන් පෙනෙන්නේ කෙස්ලුම් නියදත් පෙනෙන්නේ දැන් පෙනෙන්නේ කවුරු වගේද? අම්මල් කියලා. එතකොට දැන් එයා පරිහරණය කරලා තියෙන්නේ ෆොටෝ එකක් බලාගෙන තමන් ඇති කරගත්තා වූ දැනුම් ටික නෙමෙයිද? එයා යම් තාක් අවුරුද්දක් හරි දෙකක් හරි ඉන්න තාක් ඔය අදහසින් බලබලා අම්මල් දිහා බලනවා අම්මල් එක කතා කරනවා කියලා තමන්ගේ සිතේ තියෙන අපි දැක්ක ඔය අදහස් ටික ආවේ මේ කනබුණ ආහාර යුක්ත රූපේ එයාට හම්බ වෙන්නත් කලින් නෙමෙයිද? එතකොට ඒ වගේ ඇස් ඉදිරිපිටට පින්වතුනි යම් හැඩයක් ආවට පස්සේ ඒ හැඩේ එන්න කනබුණ ආහාරයෙන් හැදුණු කොටස් ඕනෙම නැහැ. මනුස්සයෝ කෑලි ඕනේ නැහැ. සත්තු පුද්ගලයෝ ඔය අතර නැහැ. ඒ චිත්‍රය බොහොම හරි හැදුනා නැති දැන් අර ෆොටෝ එකේ ඉන්න ෆොටෝ එක දිහා බලන්න ඉතලා පුද්ගලයා හදාගත්තේ නේද? ඊට පස්සේ කනබුණ ආහාරයෙන් හැදුන හැඩේද ෆොටෝ එකේ තියෙන හැඩේම සිහි කරගත්ත විනා මේ කනබුණ ආහාරයෙන් හැදුන රූපේ දකිනකොට යාඳුනගත්ත නෑ නෙමෙයිනේ නේද? මොකද මේ රූපේ මේ හැඩේ අමල් කියන එක අඳුනගත්තේ මේ රූපේ කනබුණ ආහාරයෙන් යුක්ත රූපේ ඒ රටට යන්නත් ඉස්සෙල්ලයි. එතකොට අඳුරගත්තෙත් හොඳට දැක්ක අපි පත්තර කඩදාසියක තිබුණු ෆොටෝ කෑල්ලකින්. ඒ ෆොටෝ කෑල්ලක් මත ඇති කරගත්තා වූ දැනුම අපේ මනස තුලයි තිබුණේ. මනස තුල තිබුණු ඒ හැඟීම මේ හැඩේ දකිනකොටම ෆොටෝ එකකින් ඇති කරගත්ත නිමිත්තට මේ නිමිත්ත සමාන වෙනකොටම ෆොටෝ එක දිහා බලාගෙන ඇති කරගත්ත නිමිත්තම සී වෙනටක් ගාලා. එයා දන්නේ මේ හැඩේ දකිනකොටම ෆොටෝ එක දිහා බලාගෙන ඇති කරගත්ත හැඩේ සිහි කරගත්ත දැන් නේද කියලා දන්නේ. එයා හිතන්නේ ආහරි අමල්ලාව මං අමල් දැක්කා. ඊට පස්සේ එයා මේ අදහස් ටිකෙන් ඔළුවේ තියෙන ඒ අදහස් ටික මේ රූපෙ දිහා බැලුවාම මේ මිස්ටාමල් කියලා බැලුවාම දැන් මේක කෙස් පිනෙන්නෙත් නැහැ, ලුම් පිනෙන්නෙත් නැහැ, නිය පිනෙන්නෙත් නැහැ, දත් පිනෙන්නෙත් නැහැ, හම පිනෙන්නෙත් නැහැ, කනබුර ආහාර පිනෙන්නෙත් නැහැ, චිත්‍රයක් පිනෙන්නෙත් නැහැ. දැන් පිනෙන්නේ කොහොමද? පුද්ගලෙයි. මෙතන තියෙන කනබුර ආහාරයෙන් හැදුණු රූප විදියට මොනවා හරි වුණාම අරගොල්ලන්ට පේන්නේ අන්න මිස්ටාමල්ට අද මෙහෙම වෙලානේ, මෙහෙම වුණානේ, මෙහෙම වුණානේ කියලා කතා කරනවා. පැත්තකට ගියාම ඒ රූපේ දකින තමන් තුල අමල් කියලා පුද්ගලයා බිහි වෙච්ච බව දන්නා එයා හිතන්නේ බාහිර කියලා. ආ එයා දන්නේ නැහැ, එයා ගියානේ, එයා ගිහිල්ලා හම්බ වෙන්න පුළුවන් නේ කියලා මෙහි චිත්‍රයක ගනුදෙනු කර කර මනසින් හිතා ගන්නවා පුද්ගලෙක් එක්ක ගනුදෙනු කළා කියලා. මෙන්න මේ මනස තුලයි සත්ත්ව පුද්ගල භාවයකින් අපි බැඳිලා ඉන්නේ. මෙන්න මේ සතිපට්ඨානෙන් කරන්නේ ඔන්න ඔය වැරද්ද පෙන්නන එක. පෙන්නල වැරද්ද හදන එක ජීවිතේ. එතකොට දැන් අපි ඉගෙන ගත්තා ඔය සිද්ධාන්තයනුත් මම උපමා වෙනුත් කිව්වේ ඒකෙන් අපිට ඕනි වුණා පුද්ගලික සත්‍යයක් කියන නිමිත්ත හදාගන්න, ඒ පුද්ගලයා සත්‍යය අහවලා කියලා හදාගන්න. අපිට කනබුණ ආහාර යුක්ත රූපම අවශ්‍ය නැහැ කියන එක තේරුවා නේද ඒකෙන්? එතකොට අනාත්ම ධර්මතාවයක් තුල ආත්ම සංඥාවක් ගොඩනගා ගන්නා බවත් අපිට ඒකේ ඔප්පු වුණා. ෆොටෝ එක කියලා කියන්නේ සත්වයක හෝ පුද්ගලයක හෝ සත්ත්ව පුද්ගල කැලි නෙවෙයිනේ. ඒ ෆොටෝ එකේ ලැබුණු චිත්‍ර ඡායාව උදව් කරගෙන අපිට පුළුවන් වුණා මේ අහවල් රස්සාවයි කරන්නේ, අහවල් දේ ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් කියලා සම්පූර්ණ පුද්ගල විස්තරයක් අපේ මනසට ඔබා ගන්න පුළුවන් වුණා නේ. නමුත් උබා ගන්න උදව් වෙච්ච රූපේ වන්ද ෆොටෝ එකක්, ඡායා මාත්‍රයක්, ඡායා රූපයක්. ඊට පස්සේ අපි ඇත්තමයි කියලා දකින රූපේ එද්දි අපි ඇත්තමයි කියන රූපේ එක්කවත් ගනුදෙනු කළා නෑ. අර දැකපු ෆොටෝ එකට විස්තර කවපු නිමිත්ත තියෙනවනේ. කනබුන ආහාරයේ තියෙන දෙන මේ නිමිත්ත සිහි වෙනකොටම අන්න අර විස්තර ටික අපි සිහි කරගත්තනම් දැන් ෆොටෝ එක බැලුවත් අපිට පුද්ගලයා ඉන්නව කනබුන ආහාරයෙන් යුක්ත රූපේ දකින්නකොට මේ නිමිත්ත දකින්නකොට අපිට පුද්ගලයා හම්බ වෙනවා. දැන් පුද්ගලයා ගැන හිතනවා කියනවා කරනවා පුද්ගලයා ගැන මනාප වෙනවා අමනාප වෙනවා මනස තුල එකම කාල ගෝට්ටියයි. ඔය වගේ ෆොටෝ 100කට 200කට හිතලා කනබුන ආහාර යුක්ත රූප හම්බෙන ගමන් ওই ෆොටෝ සිහි කර ඉන්නකොට බාහිර ශුන්‍යතාවයක් තිබුණාට තමන්ගේ මනස තුල ඉඳී සත්‍ය පුද්ගලයෝ ලක්ෂ ගණන් ඉන්න වෙයිද? ඉඳි. කෝටි ගණන් මිනිස්සු ඉඳි. හිත මොනතරම් විශාල ශේත්‍රයක්ද කියන එක දකින්න. හිත. කුම්භූපමං කායමිදං තපෙත්වා විදිත්වා නගරූපමං චිත්තමිදං තපෙත්වා. රූපය බිඳිලා යන මැටි කලයක් වගේ සිත නගරයක් වගේ කියලා තබා ගන්න කියන්නේ. ඒක අර්ථ දෙකක් තියෙනවා. සත්‍යිත නගරයක් ඇතුළේ තබා ගන්නත් කියලා. නමුත් සිත අන්තිමට මේ ශේෂ්ත්‍රය කියන එක රූපේ හිතනම බිඳිලා යනවා. අපේ සිතම මේ පුද්ගල භාවයකින් සම්පූර්ණ හදලා තියෙනවා. ඊට පස්සේ මනසේ ඉන්න සත්තු පුද්ගලයෙක්ව තමයි පැත්තකට ගිහිල්ලා ගනුදෙනු කරන්නේ අපි. අපිට පුළුවන් දැන් එක තැනක මුළු ලෝකෙම පාලනය කරන කොම්පියුටර් මැදිස්ත්‍වනේ කදාගත්තා වගේ මෙතන ඉඳන් ඇමරිකාවේ අක්ක ගැන එංගලන්තේ නංගි ගැන යාළුවා ගැන මිත්‍රිය ගැන හොඳට හිත හිතා හිත ඇයි මෙතනම තිබුණේ තමන්ගේ මනස තුලම මේ ටික හිත හිතා ඉන්නවා. මරණසන්න මොහොතෙදිත් උන උතන ඉන්න සත්‍ය පුද්ගලෙන් තියෙන ආදරේ හින්දව ආපහු රූපයකට විඥානේ වැස ගන්නවා. ඉදින් රූපයේ පැත්තක අහලකටවත් ඇවිල්ලා නැහැ ජීවිතේ. ඒ අරඹය සිටි ඇති කරගත නිමිත්තක් තුලිනුයි මේ තරම් දුර සංසාර ගෙනාවෙත් අද අපේ ජීවිතේ දුක ගෙනත් දෙන්නේ. මේ සිටි පවතින වැරදි නිමිති ටික වැරදි කෙලෙස් ටික පවත්වන්න බැරි වෙන්නයි සතිපට්ඨානෙ තියෙන්නේ. අපි එහෙම කිව්වොත් දැන් ඒ දිට්ටි ඇඳපු අපි කියමු ෆොටෝ එක බලලා දැන් මෙච්චර කාලයක් අපි දන්නේ නැහැ. නමුත් දැන් අපි ඉගෙන ගත්තා ෆොටෝ එක දිහා බලාගෙනයි මේ අහවලා කියලා මම හිතුවේ කියලා අපි දන්නවා. ඊට පස්සේ අරමුණ උපදින්නත් කලින් නුවණයි. බාහිර රූපිනම් අමල්ට අයිති රූපේ අමල්ගේ රූපේ කියලා එකක් නැහැ. සතර මහා ධාතුවෙන් හැදුණු උපාදාය රූපයක් නම් තියෙයි. මේ හැඩේ එනකොටම මේ අහවලා නේද අමල් නේද කියන මේ විස්තර ටික මගේ මනසේ යෙදී මෙහෙම වෙන එකට තමයි මේ ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ. නමුත් මේ සිද්ධිය නොදන්නා ලෝකයා සිතේ ඇති වෙන ගති ටික මේ රූපයට බැඳලායි මේ කටයුතු කරන්නේ. මෙහෙමයි ලෝකේ ඇති වෙලා තියෙන්නේ. ලෝකේ ඇති වෙන හැටි යා දන්නවා. අවිද්‍යා සංකාර විඥාන නාමරු සලායතන පස්ස කියලා මේ චක්කු සම්පස්සේ ඇති වෙන තැන ඊට පස්සේ අමල්ට කැමති වෙයි මේ අමල්ම කියලා හිතයි අමල් මෙහි ඉන්නවා කියලා තත්තරේ කියලා ලෝකය හැටි වෙන හැටිම දන්නවා යා. ඊට පස්සේ දැන් මේ පිටරට සුද්දාගෙන සුදු මහත්ය ගැන කියන්නේ යාට එහෙම නෝනක් ආවොත් දැන් ඈ දැන් ෆොටෝ එක යවුවා මම මේ ෆොටෝ එක බලාගෙන අමල් කියලා හිතුවා. අවිද්‍යාපච්ච සංකාරා හරිද? දැන් යා දන්නවා ඇස් ඉදිරි පිටට කනබුන ආහාරයෙන් යුක්ත රූපයක් ඇසුරු කරගෙන මේ වර්ණ සටහන එනකොටම එතන ඇත්ත නොදන්නා කම නිසා මේ අදහස මම සිහි කරගන්නවා. එතකොට එයා දන්නවා අරමුණ උපදින්න කලින්ම අමල් කෙනෙක් එතන නැහැ. මෙහෙම කෙනෙක් නැහැ. වෙන සිද්ධිය කලම දන්නවා. ඇස් ඉදිරි පිටට රූපය හම්බ වෙනකොට මේ සිහි කරගත් ගති ටිකව මම සිහි කරගන්නේ නේද? ඊට පස්සේ එයා දන්නවා මේ ගති ටිකම සිහි කරගන්නකොට මේ රූපය ආරම්භය ගති සිහි කරගත් එක දෝෂයක් නැහැ. රූපය ආරම්භය මේ ගති සිහි කරගත්තා කියන කාරණාව නොදන්නා කම නිසා ලෝකයා මොකද කරන්නේ මේ සිහි කරගත්ත කාරණාවෙන්ම රූපෙ දිහා බලලා විඥාන නාම රූප සලායතන වෙලා බාහිර රූපයකින් අමල් කියලා කෙනෙක්ව දැකලා ඉන්නාමල්ට කැමති කියලා මේ අමල්මයි කියලා මෙහි බාහිර අමල් කෙනෙක් තියනවා කියන ගති ටිකකුත් මනසෙ හදලා අතහැරේ මෙහෙම නේද ලෝකේ ඇති වෙන්නේ කියලා සුද්ධ දන්නවනම් මේ ෆොටෝ එක බලාගෙන ඇති කරගත්ත නිමිත්ත නිකන් තියෙන්නේ නෙමෙයි මෙයා ශේෂ්ත්‍රීය යෙද වෙනවා ඇස් ඉදිරිපිටන මේට හා සමාන වර්ණ සතහනක් එනකොට මේ කාරණාව සිහි වෙනවා සිහි වෙනකොට මේ රූපේ දකිනකොට මගේම මනසේ තියෙන කාරණාව සිහි වෙනව නේද කියලා ඇත්ත ඇති හැටි දැක්කොත් මේ සංඛාර නිමිත්තෙන් මම මේ රූපෙ දිහා බලියේ නැත්තම් ඒ රූපේ කෙනෙක් පුද්ගලින් නැත්තම් ලෝකයේ සංඛාර නිමිත්තෙන් ඒ රූපෙ දිහා බලියේ නැත්තම් ඒ සංඛාර නිමිත්තෙන් නාම ධර්ම අරුමුණු කළ රූපයට යමුණුත් ආයතන හැදෙන්නේ එහෙම වුණොත් කෙනෙක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් කෙනෙකුට තියෙන තණ්හාව කෙනෙකුට තියෙන උපාදාය වෙන පැත්තකට ගියත් කෙනෙක් බාහිර ඉන්නවා කියන කම හැදෙන්නේ නැහැ. දුක කියන එක නූපදින්නේ නැති වෙන්නේ මෙහෙම නේද කියලා ඒ මිනිස්සයා දන්නවනම් ඒ මිනිස්සුට කියන්නේ සම්මාදිට්ඨිය කියලා. එතකොට දුක් නැති වෙන්නේ මෙහෙමයි. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හැටියට එයාට උත්තරයක් කියනවා මම එහෙනම් සතිපට්ඨානෙ වඩන්න ඕන. කොහොමද? ඇස් ඉදිරිපිටේ රූප එනකොට ඒ රූපේ අරඹය තමන්ගේ හිතේ තියෙන ගති ටික වහලා නැතු වෙන්න. එතන තියෙන ඇත්ත පෙන්වන්න උපායක් හැටියට. දැන් අපිට තේරෙනවා නේද? ඒ විදේශීය රටක හිටපු සුදු මහත්තයා මෙතුමව අඳුන ගන්නවෝ හෝ අඳුන නොගන්නවෝ නම් ඒකට තියෙන හේතු කාරණා ටික මොකද්ද කියලා? විස්තර දන්නව නමුත් මේ රූපය දැනගත්තට ඒ සුදු මහත්තයට අඳුරන්න බෑ කියන්නේ මොකක් වුණොත්ද? මේ රූපය දකිනකොට සිහි වෙන්න විස්තර ටික තමන්ගේ මනසේ නැත්තම් මේ අහවලා නේද අහවල් රස්සාව ගැන අහවල් දේ දන්නා කෙනා නේද කියලා තමන්ගේ මනසේම සිහි රූපය දකිනකොට සිහි වෙන්න පුද්ගලයෙක් හෝ විස්තර ටිකක් නැත්තම් එයා මේ රූපය ගැන දන්නේ නැහැ. මේ රූපය දකිනකොට කලින් සිහි වෙන්න විස්තර ටිකක් තියෙනවා. එයා එතකොට මේ රූපය ගැන දන්නවා. ඒ හින්දා මේ රූපය ගැන එයාව දැනුවත් කරනවා අපි රූපයට කලින් යවන මේ ඡායාව. දැන් ඡායාව කියන්නේ පුද්ගලෙක් නෙමෙයි නිමිත්තක්. ඡායාව බලාගෙන මේ අහවල අමල් එයා මෙහෙම කෙනෙක් මේ වගේ හැකියාවක් තියෙන කෙනෙක් මේ වගේ නුවණක් තියෙන කෙනෙක් මේ රස්සාවට එන්න කියලා විස්තර ටිකක් තියෙනවා. හදාගත්තා. දැන් අමල් කෙනෙක් ගැන දන්නවා. දැන් මේ රූපේ දකිනකොටම සුදු මහත්තයාගේ මනසේ මොකද්ද වෙන්නේ? මේ විස්තර ටික සිහි වෙනවා. ඒ මනසේ සිහි වෙන විස්තර ටික මේ රූපෙට අයිතිද? මේ රූපේ මේ විස්තර ටිකට අයිතිද? හරි. එහෙමනම් දැන් මේ රූපේ දකිනකොට මේ විස්තර ටික මනසේ පහළ වුණාම අවිද්‍යාව උතන සක්‍රියයි. මේ රූපේ වෙනම සිද්ධිය සිහි කරගන්න සිද්ධිය වෙනම සිද්ධියක් කියන එක දන්නේ නැති වුනහම මොකද වෙන්නේ? ඒ විස්තර ටිකින් මේ රූපේ පැත්තට හිතින් නැමුනහම හිත විස්තර ටික ආරෝපණය කරගත්ත මනසින් මේ රූපෙ දිහා බැලුවොත් ඒ හිතට පෙනෙන්නේ ඒ හිතේ තියෙන විස්තර ටිකෙන් උයි මේ පෙනෙන රූපේ එයාට පෙනෙන්නේ. එතකොට චුට්ටක තිරනේ පෙනෙන්නේ කෙනෙක්මයි. ඔය විදිහට බලලා ඉතින් ඔතුනි අපිට මේ ලෝකය කියන එක නිර්මාණය වෙලා තියෙන ස්පර්ශ ආයතන හයේ ලෝකය කියන එක හදලා තියෙන්නේ වර්තමාන අවිද්‍යා කර්මයෙන්. කර්මයෙන් ආරෝපණය කරගත්ත සිද්ධාන්තයකින්. ඒකයි මම අර ෆොටෝ එකකින් උපමා කරලා පෙන්නුවේ. අපිට පෙවුණා කලින් අපි ෆොටෝ එකක් ඇව්වේ නැත්තම් නිමිත්තක් හිතන්න එයාට දුන්න නැත්තම් ඉතින් මේ රූපი තියෙන දෙයක් නම් රූපෙට අයිති නම් ඒ රූපෙ දකින්නට විස්තර ටික එන්නේ නැහැ. ඒ රූපෙ නම් අමල් නැත්තම් ඒ රූපෙට නම් අයිති හැකියාව ඒ රූපෙට නම් අයිති ඒ වගේ නුවණ මම දකින්නකොට විස්තර ටික එන්න ඕනේ. නමු දකින්නකොට මට සිහි කරගෙන ගන්න යමක් නැත්තම් මම යව දන්නේ නැහැ කියලා කියන්නේ. එහෙනම් මම දන්නවා කියලා කියන්නේ මගේම දන්නා දෙම නැවත සිහි වෙන්න ඉඩ නැතිකම. දන්නවා කියන්නේ මේ දන්න දෙම නැවත සිහිපත් කර ගන්න බව. ඉතින් මාර්ගයට ඉස්සෙල්ලා මෙන්න මේ දුක දුක ඇති වෙච්ච හැටි. ඒ කියන්නේ බාහිර ලෝකේ අමල් කෙනෙක් පුද්ගලයෙක් සත්වයෙක් රූපේ තුල හම්බ වුණා නම් ඒ හම්බුනේ දුක. ඒ උපදවගත්තේ දුක. ඒ දුක ඇති වෙච්ච හැටි දැක්කා. ෆොටෝ එකක් වෙන්න පුළුවන්. ෆොටෝ එක බලලා මනස ඇති කරගත්ත ගති ටික කනබුන ආහාර යුක්ත රූපේ ඇසිඩ් පිටට එනකොට මේ ගති ටික සිහි කරගෙන ඒ ගති ටිකෙන් රූපෙට නමුණාම රූපේ කෙනෙක් වගේ හම්බ වුණේ. ඔන්න දුකයි දුක්ඛ සමුදයයි කියන ටික පේනවා. මේ රූපේ හම්බ වෙනකොට තමන්ගේ හිතේ පවතින ගති ටික සිහි වුණත් ප්‍රශ්නයක් නැහැ. අවිද්‍යාව ප්‍රත්‍යන වුණොත් මේ සිහි වෙන එක පෙනෙන එකටයි නැහැ, පෙනෙන එක සිහි වෙන එකටයි නැහැ කියලා නුවණක් තිබුණොත් සිහි කිරීම දෝෂයක් නැහැ. සිහි වෙන්න පුළුවන්, රූපේ පේන්නත් පුළුවන්, සිහි කියලා ගන්නත් පුළුවන්. දෝෂෙ තියෙන අවිද්‍යාව. අවිද්‍යාව ප්‍රත්‍යන වුණොත් සම්මාදිට්ඨියකට ප්‍රත්‍ය වුණොත් මේ අහවල නේද, අහවල් පුද්ගලයා නේද කියලා දන්නවා. නමුත් රූපය කනබුන ආහාරයෙන් යුක්තයි වර්ණ සටහනක් කියලා දන්නකොට ලෝකේ ශුන්‍යතාවට යන්නේ ඉබේම. තමන් හිතන කියන කරන දේ රූපෙට ගැට ගහන්න තියෙනකොට හිතින් කියින් කිරින් නිරුද්ධ වෙන්නේ එතනම. එතකොට කියන්නේ කර්ම ක්ෂය වෙනවා කියලා, කර්ම රැස් වෙන්නේ නැහැ. ලෝකේ සම්පූර්ණ ශුන්‍යතාවයකින් දකිනවා හිතන කියන කරන දේවල් රැස් වෙන්නේ නැහැ. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන ස්තුපායාස නිරුජ්ජන්ති කියන කාරණා නිරුද්ධ වෙනවා. එතකොට මේ සතිපට්ඨාන ඔය සිද්ධි අහගත්තට පස්සේ රූපේ දෝෂේ නැහැ, රූපේ ආරම්භය වැරදියට හිතාගන්න මනසේ දෝෂේ, එහෙම හිතුවොත් තියෙන දෝෂේ රූපය ඇසිදිරි පිට වෙනකොට වැරදියට හිතපු අදහසෙන්නුයි බලන්නේ. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝමය මනසාචේ ප්‍රසන්නේන භාසතිවා කරෝතිවා. ඊට පස්සේ මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිතා මනෝමය මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා කියලා මේ දෙක දෙපැත්තට. මනස සියලු සිතුවිලි වලට සියලු ධර්මයන්ට පෙරටුව ගමන් කරන සිතුවිලි උපදවනවා දෙන සිතුවිලි ක්‍රියාත්මක කරනවද වෙනවා. යමෙක් කුසල හෝ අකුසල ධර්මයක් මනසින් මුල් කාරණාව කරගෙන කරයි නම් ඒකම යාට ශේෂ්ත්‍ර වෙන්නේ කියන එක. මනෝ උපංගමදම මනෝතිත්ත මනෝය මනසාචේ පදුක්කින භාසිතීවා කරෝතිවා. තතෝ මන් දුක්ඛ මං වේති චක්වං වහතු උපද. ඒ දුෂ්චු මනසකින් හිතයි නම් කියයි නම් කරයි නම් එින් එයාට දුක එනවා. මොකටද හරියට කරත්තේ බැදපු කුණුන්ගේ පිටිපස්සේ රෝදිනවා වගේ. තමන්ගේ ජීවිතේට දුක එන විදිහට දුක එන්නේ තමන් හිතන කියන කරන ආකාරයටයි. හිතන කියන කරන ආකාරයේ මුල් වෙන්නේ පෙනෙන ඇහෙන අරමුණු අරබය තමන් උපදින මනසේ උපදින ගතිය ආකාරයටයි. ඇසිදිරි රූපයක් හම්බ වෙනකොට රූපය ආරම්භය ක්‍රියාත්මක වෙන මනසයි පෙරටුව ගමන් කරන්නේ. මනස මුල් වෙනවා. මේ පෙනෙන දෙයට අපි යම් සිතක් උපදිනකොට මේ සිත තමයි ප්‍රධානම කාරණා වෙන්නේ. මේ ආරම්භය මම රාග දේශ මොහ කියන කෙලෙස්ුන්ගේ මුස්සන්න වෙච්ච මනසකින් මේ අහවල අහවල් පුද්ගලයා අනේ හරි හොඳයි, ඇස් දෙක හරි හොඳයි, මූණ හරි ලස්සනයි කියලා ඕම හිතුව අපි හිතුවට පස්සේ ඔන්න දැන් අපේ මනස දූෂ්‍ය වෙච්ච මේ මනස ඉබඳු මනසෙන් හිතුවොත් කිව්වොත් කළොත් අපිට දැන් පුද්ගලයෙක් ඉන්නවා, පුද්ගලයෙක් ගැන හිතුවොත් පුද්ගලයෙක් ගැන කළොත් ඒක විපාක ටික අපිට හම්බ වෙන මොකද්ද? බාහිර පුද්ගලයෙක් හම්බ වෙයි. දුක කියන එක යාව අත්හැරලා යන්නේ එපමණකින් ඒ ක්‍රියාව ඉවර නැහැ. එයා හදලා තැම්පත් කරලා තිබ්බා මොකක්ද? දුක. දැන් ඒ රූපයේ විපරිණාම වෙන දවසේදී, වෙනස් වෙන දවසේදී රූපෙට මොනවහරි දුක කියන එක එන්නේ යාට. එතකොට ඒ දුකට එයාගේ මනසයි වගේ කියන්නේ. එයා මේ දුකෙන් මිදෙනවා නම් ඒකටත් වගේ කියන්න ඕනේ මනසයි. සිතයි, තමන්ගේ සිතයි. මෙන්න මේ ටික දැක්කට පස්සේ පිමතුනි සතිපට්ඨානෙන් අපි කළ යුත්තේ කරන්න බුදුහාමුදුරු ඉගැන්වුවේ අපේ සිතේ තියෙන ගති ටික අපි හඳුනාගත්ත රූපයක් දකිනකොට අපේ සිතේ ගති පහළ වෙන්නේ කියලා. සිතේ තියෙන ගති ටික රූපය මත පතිත වෙන්න නොදෙන කමට, පතිත වෙලා දුක නිර්මාණය කරගන්න නොදෙන්නයි මේ සතිපට්ඨානෙ තියෙන්නේ. කායගත සති කය කෙරෙහි සිහිය අරගෙන යන්න අපි කියමුකෝ අර සුදු මහත්තයා විදර්ශනා කරන්න වුණොත් දැන් එයාපෝට් එකෙන් මේ අමල් මහත්තයා බැහැලා යනකොටම සුදු මහත්තයා මෙහෙම විදර්ශනා කළොත් මෙතන තියෙන්නේ කනබුණ ආහාරෙන් ඇදුණු කෙස් ලෝම් නියදත් හම්මස්නහර කුණුප කොටස් ටිකක් මේ ටිකේ තියෙන තැනක මේ හැඩය දකිනකොටම මේ මිෂ්ඨ අමල් මෙයා ලංකාවේ ඉඳනාවේ කියන විස්තර ටික මගේ මාතුල නේද ඇති වුණේ කියලා සිහි කරනවා. තමන්ගේ මනසේ ඇතිවෙච්ච පුද්ගල සංඥාව මේ රූපෙට බහලන්න ඉඩ දෙන්නේ නැහැ. මේ රූපේ පුද්ගලකෙට දකින්න දෙන්නේ නැහැ. අත්ති කායත්ව 50 සති වච්චපට්ඨිතා හොති සත්‍ය පුදුලේ නෝ කයපමණක් ඇති යන 100 හොඳින් එළඹ සිටනවා යාට. ඒ නිසා තමන් තුල මේ කෙලෙස් ටික ඇති වුණේ කියලා දකින්න නැචකින්ච ලෝකේ උපාදීයති. මේ සිතේ තියෙන උපාදානයෙන් පුද්ගලයා කියන අදහස මේ රූපේ අල්ලන්නේ නැහැ. රූපෙට බහලන්න දෙන්නේ නැහැ. එවම් විවික්කවේ විකෝ කහේ කායන පස්සේ මෙහෙම කහේ කායනව බලන්න. සුදු මහත්තයා බලනවන මේ කුණු පොකරස් ටික දකිනකොට තියෙන තැනක ෆොටෝ එක දැකපු එක මම සිහි කරගත්ත නේද කියලා හිතනවා. ඒ සිතේ තියෙන අදහස් ටික මේ රූපෙට නමින්නේ ගැට ගහන්නේ නැහැ. මම අමල් කියලා කෙනෙක් දිහා බැලුවා කිව්වත් මගේ හිතේ තියෙන පුද්ගල අදහසින් මම මේ රූපෙ දිහා බැලුවා කියලා. කෙස් පුද්ගලෙක් වෙනවද, ලොම් නියදත් හම්මස් පුද්ගලෙක් වෙනවද, ඇට ඇට කූරු පුද්ගලෙක් වෙනවද, කනගුණ වත්පාං කවපු මුංගට ආහාරය පුද්ගලෙක් වෙනවද වෙන්නේ නැහැ. මෙතන තියෙන ධර්මතාවයේ මෙහෙම ධර්මතාවයක් තියෙන තැනක මම හිත ඇති කරගත්ත වැරද්ද සිහි කරගන්නවා. ඒ වැරද්ද මේ රූපෙට බහලන නිසා මේ දුක එන්නේ කියලා දකිනවා. ඒ වැරද්ද රූපෙට බහලන් නැතුව මට ඉන්න පුළුවන් බහැලෙන්න නොදී මං කය ගැන බලන්න ඕනේ කියන නුවණකින් කරනවා නම් හැම වෙලේම කායගත සතිය වඩන එකෙන් කරන්නේ මොකටද? උපාදාන වශයෙන් මේ කිසිම රූපයක් ගන්න ඉඩ දෙන්නේ නැති එක. දැන් මේ යම් තාක් ඕගලන්ට සත්‍ය පුද්ගලිය තව පේනවා නම් ඕගොල්ලෝ දකින්න ඕනේ මොකද්ද? සුදු මහත්තයට වෙච්ච වැඩේ අපිට වෙලා තියෙන්නේ. මේ නිමිති මේව කනබුන ආහාරයෙන්ම ඕනේ. පත්තර කඩදාසි වල හෝ මොන විදිහකට මේ නිමිති තියාගෙන මේවට තමයි මේ හැඩයට තමයි මිනිසයා කියන්නේ. මේ හැඩයට ස්ත්‍රියක් කියන්නේ. මේ හැඩයට පුරුෂයෙක් කියන්නේ කියලා අපි හොඳට මේ විස්තර ටික දීලා තියෙනවා. දැන් මේ හැඩ ටික සිහි වෙනකොටම අපේ හිතේ තියෙන ගති ටික වේගෙන් අපි සිහි කරගන්න එක වෙන්නේ. රූපේ වෙන එකක් අපේ හිතේ තියෙන ගති අපි සිහි කරගන්නේ කියන එක නොදන්නකොට මේ පෙනෙන සිද්ධියකුයි සිහි වෙන සිද්ධියකුයි දෙකක් තියෙනවා. පෙනෙනවා සහ මානසිකාර්යය. මේක තාම කර්ම නෙමෙයි. මානසිකාර බලයෙන් තියෙන්නේ. එතකොට මේ මානසිකාර්යයට අවිද්‍යාව එකතු වුණොත් අයෝනිසෝ වෙනවා. මානසිකාර්යට විද්‍යාව එකතු වුණොත් යෝනිසෝ වෙනවා. මේ පුද්ගලයේ කෙනෙක් දෙයක් කියලා හිතනවා. හිතන එකට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් අයෝනිසෝ, ඒ කියන්නේ දැන් හිතන්නේ කියන්නේ කරන්නේ රූපයකටයි. විද්‍යාව ප්‍රත්‍ය වුණොත් දැන් හිතන්නේ කියන්නේ කරන්නේ තමන් හිතලමයි. වෙනස උච්චාරයි. ඇස් ඉදිරි පිටේ රූපයක් හම්බ වෙනකොට මම මේක වටාපත තල්කොළ වලින් හදලා තියෙන නූල් වලින් ගැට ගහලා කියලා මට හිතන්න පුළුවන්. හිතන එකට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් මං හිතන දේ අයිති කොහටද? පෙනෙන රූපෙට. හිතන එකට විද්‍යාව ප්‍රත්‍ය වුණොත් මං හිතන එක අයිති කොහටද? සිතට. සිතේම නිමිත්තක් හදාගෙන හිතුවේ කියන ශේස්ත්‍ර දෙක වෙන් වෙනවා. එතකොට සතිපට්ඨානෙන් කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු පිහිටි තැනක මේ හැඩ සතහන දකිනකොට වටාපත කියන ගතිය මාතුල සිහි වෙනව නේද කියලා බලනවා. වටාපත කියන මගේ ගතිය කාම උපාදානය. මේ වටාපත කියන අදහස මේ රූපෙට බහලන්න දෙන්නේ නැහැ. ලෝකයේ තුල මේ රූපය වටාපතයි කියලා දකින්නේ සතර මහා ධාතුන් හැදුණු මේ වර්ණ සතහන වටාපත උනේ අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියලා සිද්ධියක් දන්නවා. මෙහෙමයි ලෝකයා මේ පෙනෙන රූපේ වටාපත උනේ කියලා දන්නවා.
අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ විඥාන වෘස ආදින පස්තර ඉදර නිරෝධ කියන එකෙන් වටාපතක් නොදකින්ද වටාපතක් නොවිඳින්න නම් අවිද්‍යාව නැති වෙන්න ඕනේ. රූපේ වෙනම ශේත්‍රයක් හිතන කියන කරන දේ වෙනමයි කියලා දැකලා මේ හිතින් කීම් කිරීම වලින් උස්සන්න වූ මනසකින් මේ රූපේ දිහා නොබැලිය යුතුයි කියන කාරණාව කෙනා. එහෙම වුණොත් මේ ලෝකයේ මගේ උපාදයන්ට හසු වෙලා නැහැ. අවිඥානික වස්තුවක් නම් සතිපට්ඨානෙ වඩන්නේ සතර මහා ධාතු තියෙන තැනක පිටි සතහන දකිනකොට වටාපත කියන අදහස තමන් තුලයි ඇති වෙන්නේ කියලා බලනවා. මේ මගේ වටාපත කියන හිතේ තියෙන අදහස මේ රූපේට බහලන්න බැරි වෙන්නයි මම මේ රූපේ ගැන බලන්නේ කියන එක දන්නවා. තාම ඕගලන්ට එච්චර බැරි නම් මේ රූපයේ සතර මහා ධාතු නිසා පිහිටි වර්ණ සටහනක් දකිනකොට වටාපත කියන එක හිතේ පහළ වෙන්නේ කියන එක බැරි නම් දැනට ඒකම එක පින්නේ සම්මුදේ ධම්මානුපස්සව ඇති වෙන පැත්තට හෝ හිතන්න, වය ධම්මානුපස්සව වැය වෙන පැත්තට හෝ හිතන්න. මගේ සිතුවිල්ල මේ රූපයට වැහැළුවේ නැත්නම් මේක වටාපත හැටියට දකින්න බැහැනේ, මෙතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ කියලා වැයට හෝ හිතන්න. සම්මුදේ වය ධම්මානුපස්සව ඇති වෙන පැත්තට හෝ නැති වෙන පැත්තට හිතන්න, මේක ඕන පැත්තකට හිතන්න පුළුවන්. මේ රූපය ඇත්ත දැකලා මේ නිසා කෙලෙස් ඇති වෙන පැත්තට හිතලා කෙලෙස් නිසා මේ රූපය වටාපතයි කියලා ඇති වෙන්නේ මෙහෙමයි කියලා හිතන්න පුළුවන්. මම මේ රූපේ දකිනකොට ඇති වෙන අදහසින් මේ රූපෙ දිහා බැලුවොත් මෙහෙම ලෝකයේ තුල හම්බ වෙන්නේ නැහැ මෙහෙම ධර්මයක් කියන එක නොවන හැටි බලන්න පුළුවන්. ඒ එකක්වත් බැරි නම් තාම මේ හම්බ වෙන හැම තැනකම රූප සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින උපාදාය රූපයක් නැත්තම් මේ හැම රූපයක්ම නිර්මාණය වෙලා තියෙන පටු ආපෝතේජ වායුව කියන සතර මහා ධාතුන් කියන එකකින් බලන්න. එහෙම බලබලා බලබලා ඉන්නකොට හැබැයි යටින් තමන් හැම අරමුණකම නොබැලුවට මේ කරන්නේ මොකක් සඳහාද කියලා දැනුව පැත්තකින් තියෙනවා. සම්මාදිට්ඨි පුරේජාව සම්මාදිට්ඨිය තියෙනවා. මොකද්ද තමන්ගේ මනසේ තියෙන ආශ්‍රව ටික කෙලස් ටික රූපයට බහලන්න බැරි වෙන්නයි මේ රූපය ගැන බලබලා ඉන්නේ. ආධ්‍යාත්මික කය හෝ බලන මේ රූපෙද කේස් ලොම් නියදත් හම්මස්නහර ඇට ඇට මිදුළු මේ විදිහට බලබලා ඉන්නේ ඇයි? කායගත සති කයානුව ගිය සිහියකින් ඉන්නේ ඇයි? මේ සිහිය චුට්ටක් හරි අතහැරුණොත් ක්ෂණිකව හිතේ තියෙන ගතිය බැස ගන්නවා මේ රූපෙට. මේ හිතේ තියෙන මම කියන හැඟීම නම් මම කියන හැඟීම මේ හැඟීමෙන් යුක්ත මේ විඥානයේ කයට බැස ගන්නවා. විඥානය කයට බැසගත්තාම මම කියන හැඟීම තියෙන සිතේ සිත කයට බැහැගත්තාම කය මම වගේ පෙනෙන. එතකොට කය මම වගේ පෙවුනොත් මම මට ආදරේ, මම මට ආසයි, ජීවිත ආසාවකයි, නන්දි රාගයකයි, ඇලීමකයි, ඕනෑකමකයි, ඊට පස්සේ මට ආස නිසා මට මං ආදරේ නිසා තණ්හාව මාළුව වෙල වැඩිනවා වගේ වැඩිනවා කියන්නේ ඒ මට පහසෙන් ඉන්න දුකක් නැතුව ඉන්න ආරක්ෂාවට ඉන්න කරදරයක් වුණා උපස්ථාන කරන්න මට කියලා කෙනෙක් ඉන්න ඕනේ. එතකොට මේ මාව ආරක්ෂා කරගන්න මට දුකක් කටුලුත්තක් ඇති වුණාම ළඟින් ඉන්න මට දුකක් නැතුව බලාගන්න මගේ හිත සතුටු වෙන විදිහට ඉන්න මට අවශ්‍ය වෙනවා ගෑනු දරුවෝ ගෙවල් දරුවෝ ගෑනු දරුවෝ මුණුබුරු මිනිපිරිය අවශ්‍යයි. ඊට පස්සේ දැන් මටයි මගේ දුව දරුවන්ටයි දෙමව්පියන්ටයි ඥාතීන්ටයි ජීවත් වෙන්න ගෙවල් ඕන වෙනවා, ඉඩකඩම් ඕන වෙනවා, යාන වාහන ඕන වෙනවා, වතුර මෙබ ඕන වෙනවා. ඊට පස්සේ දැන් ඒව හොයන්න වෙනවා. ඔය ශේත්‍රයේ ගියාම ඊට පස්සේ ජීවත් වෙන අනමේ කරන්නේ යුද්ධයක්. මාව රැකගන්න ගියාම ඔන්න ඔතෙන් තමයි අර කවුද පින්හාමිනේ තපස්සකින්ද ගියා කියලා කිව්වේ මල්හාමි. මල්හාමි තපස්සකින්ද ගිය එකයි අපි ලෝකෙට අවිල්ල ඉන්න එකයි අතර වෙනසක් නැහැ. මාව රැකගන්න විතරයි කලින් තිබුණේ, මට විතරයි ආදරේ උනේ. රූපය ඇත්ත නොදන්නාකමයි මුලින් තිබුණේ. රූපය ඇත්ත නොදන්නාකම නිසා ඇතිවිච්ච කෙලෙස්ය රූපිට බැහැගත්තාම රූපේ මම වුණා. මම මට ආදරේ වුණා. මට ආදරේ ආදරේ හින්දා මට මාව ආරක්ෂා කරගන්න දෙමව්පියෝ සහෝදර ජාති හිත මිත්‍රාදීන් ටික ඉන්න ඕනේ උනා. ඒ අය ගත්තට පස්සේ දැන් ඒ අයට කණ්ඩ බොණ්ඩ දෙන්න නිකම් බෑනේ. ඒ අයට කණ්ඩ බොණ්ඩ දෙන්න රස්සාවක් කරන්න උනා. ඊට පස්සේ ඉන්න තැනක් හොයන්න උනා. දැන් රස්සාවක් කළා ඉන්න තැනක් උනාට රස්සාවට වැඩට යන්න බෑ වෙලාවට අපහසු. ඉතින් වාහනයක් ගන්න උනා. ඉතින් වාහනේ ගන්න යනකොට පාර කැඩිලා හැම වෙලෙම බෑ. දැන් පාරත් හදන්න ඕනේ උනා. ඊට පස්සේ ගෙනව වාහනේ දාගන්න බෑ. ගෑරේජ් එකක් හදන්නත් ඕනේ උනා. ගෑරේජ් ඔහොම ගිහිල්ලා අන්තිමට ලෝක කාන්තාරක වගේ ලෝකෙ මැද්ද අපි ඉන්නවා. නමුත් මේක ගිහිල්ලා ආපහු පොඩි කරගෙන පොඩි කරගෙන ආවෝ. ඇවිල්ලා මේක කේන්ද්‍ර වෙලා තියෙයි මම. ඒකයි මම කියන තැන ගලවලා අපිට අයින් කරන්න පුළුවන් නම් අනිත් ඇඟවල තියෙන සංයෝජන ඔක්කොම අතහැරෙන්නේ එක මොහොතකම. මේ මම කියන තණ්හාව ජීවිතාසව නන්දිරාගේ තමයි මහා නුගගලක් වැඩිලා වැල අර මාළුවා වැල වැඩිලා මහා නුග ගහක් පටලගෙන මරනවා වගේ. තමන් කියන තැන ආත්ම භාවය මුල් කරගත් ඇති වෙච්ච ස්නේහය තමයි මේ තරම් දුරට ගිහිල්ලා ශේෂ්ත්‍රේ ලොකු වෙලා මගේ දුව පුතා අයියා අක්කා නැන්ද මාම මුණුපුරා මිනිපිටි කියලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ දරුවෝ මුණුපුරෝ තවත් දැකලා ඒකත් ගිහිල්ලා ඒ අයටයි මටයි කණ්ඩ පොණ්ඩ ඉන්න හිටින්න අඳින්න පළඳින්න ගත්තාම මොන තරම් ශේෂ්ත්‍රයක් අපි උරුම කරගෙන තියෙයිද? මෙහෙම හිටියට අපිට උරුම වෙලා තියෙන අපි නොදන්නා කමින් උරුම කරගෙන තියෙන ශේෂ්ත්‍රය මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. නමුත් ඕගොල්ලෝ ගෙදර බැලුවොත් සමාහයට පොඩි දෙයක් වෙන්න ගුණ තියෙන. නමුත් ඕගොල්ලෝ ඉන්න තැනින්ද ශේෂ්ත්‍රයට ගියොත් තියෙන මහ විශාල ශේෂ්ත්‍රයක්. එතකොට මෙන්න මේ තණ්හාව සම්පූර්ණ නැති වෙනවා මම කියන තැනින්ම අයින් කරන්න පුළුවන්. අජත්තං වා කය කයන පස්සේ විහෙරති කියලා කියන්නේ මේ ආධ්‍යාත්මික කය ගැන. කෙස් ලොම් නියත ධම්මස් නහර කියලා බලනකොට හිතේ තියෙන මම හැඟීම මේ කයට බහලන්න බෑ. බහැලෙන්නේ නැහැ. හැම වෙලේම දන්නවා කෙස් ලොම් නියත ධම්මස් නහර කුණපු කොටස් ටික විතරයි තියෙන්නේ කියලා දැන් බලන්න ගොඩක් ඕනේ නැහැ. එහෙම බලනකොට ඕගලන්ට කාරණා දෙකක් වෙනවා. මොකක්ද? එකක් රූපේ පැත්ත හොඳට දකින්න එක වැඩි වෙනවා. කනබුන ආහාරයෙන් හැදෙන කොනප කොටස් ටිකක් තියෙන්නේ කියන කාරණාව දකින්න එක වැඩි වෙනවා. දෙක. මෙබඳු කොටස් ටික හැරෙබැ මම මගේ කියන අදහස එහෙනම් තියෙන්නේ මනසේ නේද? ඒක කහට කායට බහලන එක කායට අයිති කියලා හිතන එක වැරදි කියන එක පේනවා. එන්නෙන්ද කයේ තියෙන යථා ස්වභාවයේ මතුවෙවි එනවා. කය මම කියලා බලපු වැරද්ද එන්නෙන්ද දුර්වල වෙනවා. දුක පිළිසින්ද දකින්න සමුදියේ දුර වෙනවා. මේ මාර්ගයේ වඩනකොට වෙන්නේ සතිපට්ඨානයේ වඩනකොට කය ගැන හිත තබ තබ සිටී තියෙන ගතිය වහලන්න නොදෙනකොට දැන් ඒක කරන්නේ කය ගතිය කය සමා දිට්ඨිය නිසා කය අනුවගේ සිහියෙන් හිත යොමු වෙච්ච උත්සාහයෙන් මේකෙන් කරන්නේ මොකද්ද? එන්නේ දුක්ඛ ස්කන්ධේ පිළිසින්ද දක්වනවා. මෙතන මහා බුදු සහ උපාදාය රූපයි කියලා රූපේ පිළිසින්ද දක්වනවා. ඒ රූපේ ආරම්භය පුද්ගලයේ කෙනෙක් කියන කෙලෙසේ මම කියන හැඟීම මානේ කියන එකත් කෙලෙසයක්. මානේ මම කියන හැඟීම කෙලෙසේ මේක සමුදේ සත්‍යය. මේක කයට වහලතු එක අඩු වෙනවා. දුක්ඛ ස්කන්ධ ටික පිරිසිදුන දකින්න සමුදේ දුරු වෙනවා. දැන් මාර්ගයේ වඩන එකෙන් කරන දුක්ඛ පිරිසිදුන දකින්න සමුදේ දුරු කරනවා. එතකොට සාක්ෂාත් වෙනවා ටික ටික මොහොතින් මොහොත මොකද්ද? අජරාමර බව. තමන් ඉපදීම නිසා ලෙඩවීම නිසා මහලු වීම නිසා නැරීම නිසා එන දුකෙන් මිදෙනවා මෙයා ටික ටික මොහොතේ මොහොත ලඟ වෙනවා. සතිපට්ඨානේ වඩනකොට චතුරාර්ය සත්‍යය වැඩින්නේ. දැන් චතුරාර්ය සත්‍ය වඩන්නයි මේ සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය දුක පිරිසිදු දකින්නවා, සමුදය දුරු කරනවා, නිරෝධය සාක්ෂාත් කරනවා, කරන ටික කරන එකට මඟ වඩනවා කියනවා. එතකොට හැම එකකටම අපි කියමු සද්දයක් ඇහුණා. සද්දයක් ඇහෙනකොට ඇත්තටම ඒකෙදි විදර්ශනාකට යුත්තේ හිතට පෙනෙන නිමිත්තමයි. කායගත සතියෙමයි යන්න වෙන්නේ ඕගලන්ට සද්දටත්. කායගත සතිය වලේ මොකද කායට සද්ද පෙනෙලා නැන්නේ? අපි කියමු බල්ලෙක් බුරනවා නේද කියලා සද්දයක් ඇහුණේ. ඇහෙනකොටම සතිපට්ඨාන සිහියට ගෙනෙන්න බල්ලාව ලඟු කරන්න. ඒ රූපේ බල්ලා කියන අදහස දැන් බල්ලෙක් කෑ ගහනවා කියන එක ඇහුණානේ. එතනකොටම එතනින්ද කේස් ලොම් නියද ධම්මස්නහර කනබුන ආහාරෙන් හැදෙන මේ රූපය කියලා බලන්ද, ඒ රූපය බල්ලා කියන අදහසට, සුනකයා කියන අදහසට හිත තබන්න එපා. ඔකේ කරන්න දෙන්නේ. එහෙම කරනකොට ඕගොල්ලෝ සතිපට්ඨාන වඩනකොට ඕගලන්ට පිරිසිඳ දකින්න හම්බ වෙනවා කාරණා දෙකක්. මේ බල්ලා කියන අදහසත් එක්ක එන නිමිත්ත සද්දයට අයිති නෑ. සද්දේ කියන එක මේ නිමිත්තට අයිති නෑ. එතන තියෙන සද්දේ කියන එක නිමිති වලින් තොර ධර්මතාවයක්. ඇත්තටම ඕක නියමම ක්‍රමේ නම් සද්දේ ඇති වෙනකොටම සද්දේ නිසා තමන්ටයි බල්ලා කියන නිමිත්ත ඇති උනේ කියන කාරණාව සීකල සද්දේට ගැටෙනු ගහින්ඩයි ඕනේ. ඕක දැන් බෑ කරන්න. ඉස්සෙල්ල නිමිත්ත තුල තියෙන මෝඩකම අයින් කරන්න. නිමිත්ත තියෙන මෝඩකම හොඳට වැඩුණු දවසට මේ සද්දේ කියන එක වෙන එකක්, හටගත්ත නිමිත්තම වෙන එකක් ගන්නවා. ඉස්සෙල්ල නිමිත්ත ඇතුලේ තියෙන පැටලිල්ල ගලවලා ඉන්න වෙනවා. තේරෙනවද මං කියපේක? මුලින්ම සද්දේ ඇහෙද්දී ඕගලන්ට විදර්ශනා කරන්න වෙන්නේ බල්ලව. නැත්තම් සිතට පහළ වෙච්ච අදහස ඒ රූපෙට තියන්නේ නැතුව යන්නේ. ආයතන හයේම අනිත් ඒවා අනිදස්සනයි. නමුත් හිතට පහළ වෙන නිමිති ටික විදර්ශනා කරන්න එහෙන් පේනවා වගේම. එහෙම කරනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ආයතන පහම එක ශේත්‍රයක් කියලා ඕගලන්ට පේනවා. ඒ ආරම්භය තමන්ගේ මනසේ නිමිති ඇති වෙලා තියෙන්නේ කියන එක පේනවා. ඒ නිමිති ටික මේ ආයතන ටික බහලපු නිසායි. බල්ලගේ ශබ්දේ, බල්ලා කියන නිමිත්ත ශබ්දයට බහලපු නිසායි බලු ශබ්දේ වෙලා තියෙන්නේ. එතකොට හරකෙක් සද්දේ කෑ ගහනකොට හරක කියන නිමිත්තක් හදාගත්ත නිසායි ඒක හරක කෑ ගන්න සද්ද වෙලා තියෙන්නේ. සද්දයක් ඇහෙනකොට ඒ සද්දේ ආරම්භය රතයක් කියලා හිතපු හින්දා ඒ හිතපු ගතිය සද්දේට ගැට ගහපු නිසායි රත සද්ද වෙලා තියෙන්නේ. අන්තිමට ඕගලන්ට රත, බල්ලෝ, සිංහයෝ, අස්සයෝ කියන මේ නිමිති ටික ඔක්කොම අතහැරෙනවා සද්දයන්ගෙන් කෙරවලට ආවහම. එතකොට නමුත් දැනට සද්දේ කියන එක ගොඩ සද්ද රූපයේ හැටියට අල්ලගෙන විදර්ශනා කරන්න එකක් නැති නිසා මේ හිතේ පහළ වෙන ගතිය රූපෙට බහලා නැතුව, සද්ද රූපෙට බහලා නැතුව ඉඳ මේ රූපෙට බහලන්න පුළුවන්කම ඇති වෙලා තියෙන සද්දේ නිසා නෙමෙයි, සද්දේ එක්කම උපදවා ගන්න අපේ නිමිත්ත නිසායි. ඒ නිසා අපිට අපේ හිතේ තියෙන ගතිය සද්දෙට වැහැලෙන්නේ නැති තැනකට යන්න කටයුතු කරන්න තියෙන්නේ සද්දේ එනකොටම ඇතිවෙච්ච නිමිත්තට බහලන් නැතුව ඉන්න විදිහටයි. මම කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ ඔයගලන්ට මේ දැන් සිංහේ කෑ ගහනවා කියන එක ගන්නකෝ. සිංහයා කියන තැනක තියෙන නිමිත්ත සිහි කරගෙන ඔගොල්ලෝ සද්දෙට සිංහයාගේ සද්ද හොයන්න යනවා කියලා යනවා මිසක වෙන සද්දෙට නිමිති, සද්දේ කියන එකේ නිමිති නැහැ. එතකොට මේ සිංහයාගේ සද්දේ කියනකොට ඔගොල්ලෝ සිංහෙක් ඉන්නවා කියන නිමිත්ත හොයාගෙන යන්න පුළුවන් නම් සද්දේ හොයාගෙන ගිය හැකි. එතකොට බේරන්න තියෙන සතිපට්ඨානේ සිංහයා කියලා හම් වෙන තැනයි කායගත සතිය බලන්න වෙන්නේ. එහෙම බලලයි සද්දේට අනුගත නොවේ ඉන්න පුළුවන් වෙන්නේ. කෙනෙක් තේරෙන්නේ නැද්ද? කෙනා ඕගලන්ට වෙන සද්දේට නිමිති නැහැ. දැන් රූපට නම් රූප වලට තියෙනමනේ රූපෙට කෙලිම මේක වටාපත කියලා හිතන්න පුළුවන්. රූපෙම වටාපත. රූපෙම මිනිසයා. දැන් අපිට සද්දෙම මෙහෙමයි කියලා අහුවෙන්නේ නැහැ. සද්දේට වෙන නිමිත්තක් වැඳලයි අපිට සද්දේ හොයාගෙන යන්න වෙන්නේ. සද්දේ කනට ඇහෙන එකක්. සිංහ කියන එක මනසින් උපදවාගත්ත නිමිත්තක්. ඊට පස්සේ සිංහ කියන මනසින් උපදවාගත්ත නිමිත්තට මනසින් උපදවාගත්ත නිමිත්තයි මේකට බැඳලා තියෙන්නේ. මනසින් උපදවාගත්ත නිමිත්ත කියන්නේ ඇහිම් බැඳපු, මේ වැරද්දෙන් ඇහිම් බැඳපු නිමිත්තක්. වර්ණ සටහනක් ඇස් ඉදිරි පිටේ කුණපු කොටස් ටිකක් ඇස් ඉදිරි පිටේ එනකොට ඒ රූපය ආරම්භය සිංහ කියලා හිතලා හිතපු එක රූපෙට අයිතියි කියලා දන්නේ නැතුව අපි හිතපු එක රූපෙට ගැට ගහලා මේ රූපේ සිංහයක් කියලා දැකපු වැරද්දක් සහිත එකකුයි දැන් අපි සිහි කරගෙන සද්දෙට බැන්දේ. එතකොට මට වෙන්නේ සද්දෙට සිංහයක් කියන රූපේ බැඳීම අයින් කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඇහැට පෙනෙන තැනක තියෙන සිද්ධිය දෙන් කළාමයි. ඒකයි ಜಾති අන්ධ කෙනාට නිවන් දකින්න බැහැ කියන්නේ. ඔගොලු විදර්ශනා සතිපට්ඨානෙ වඩන්න ගියොත් කායගත සතිය වඩන්න ඕගලන්ට හම්බෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ආයතන හයටම හසු වෙන රූප එහෙන් දැක්ක රූපයක විදර්ශනා කරනකොට හසු වෙන රූපයි තියෙන්නේ. ඇහැට පෙනෙන සිද්ධියේදී පෙනෙන දෙක සතිපට්ඨානෙ වඩන ආකාරයටයි හැම එකක්ම අනිත් ආයතන ටිකට වඩන්න දෙන්නේ කියන එක මතක තියාගන්න. ගන්ධයක් හම්බුනහමත් ඔගොලු සමම්පිච්ච මල් සුවඳ කියයි. ගන්ධෙට බැඳෙ මොකද්ද? සමම්පිච්ච මල. දැන් ඕගලන්ට සමම්පිච්ච මලක් බාහිර තියෙනවා කියන කම තියෙනවනේ. සමම්පිච්ච මලක් බාහිරින් තියෙන්නේ කොහොමද? ඇස් ඉදිරි පිටට යම් වර්ණ සටහනක් එනකොට මේකට තමයි සමම්පිච්ච මල කියන්නේ කියලා හිතලා හිතපියක පේන රූපෙට බැඳපු හින්දා ඕගලන්ට සමම්පිච්ච මලක් හම්බුනේ. භවයේ තිබුණ සමම්පිච්ච මල උදුරල ඇහෙන් පෙනුන තැන ඉතුරු කරන සමම්පිච්ච මල උදුරල තමයි ගන්ධයට ගැහුවේ. ඒ මලමයි නාසයට, නෙමෙයි දිවට, රසට. එතකොට හැමතැනකම ඇඟේ සමම්පිච්ච මල් පිටක් ස්පර්ශ වෙනවා වගේනේ. නැත්නම් සමම්පිච්ච මලක් හැපුවාම මේ රහනේ කියලා ගන්ධෙටයි රසයටයි ස්පර්ශයටයි මට සමම්පිච්ච මලක් ගෙන හිත හිත හිටියේ කියලා එක්ක හිතට හරි. එහෙන් දැකපු එකම නිමිත්ත අනිත් ආයතන හය ආරම්භයම ක්‍රියාත්මක වෙලා තියෙන මොකක් නිසා? සනිදස්සන එකම ආයතනයේ රූපෙ නිසා. ඉතින් සතිපට්ඨාන භාවනාවේදී ආයතන හයම විදර්ශනා කරන්න ඔය එහෙන් දැකපු රූපයක තියෙන මෝඩකම අයින් වෙන මට්ටම හොඳටම ඇති. කරන්න හදන්නේ මොකද්ද කියන කාරණාව විශේෂයෙන් අවශ්‍ය. තමන්ගේ සිතේ තියෙන ගතිය රූපෙට බහලන්න දෙන්න එපා. රූපයක තියෙන ඇත්ත ඇති හැටි පෙන්න කටයුතු කරනවා සිතේ තියෙන ගතිය දුබල වෙනකම්. ඔයගලන්ට තේරෙන්න ඕනේ, ඔයගලන්ට පේන්න ඕනේ මේ රූපවල සත්‍ය පුද්ගලයෝ කියලා හම්බ වෙන්නේ අත්වාද උපාදානේ. මගේ මනසේ තියෙන පුද්ගලයෙක් කියන අත්වාද උපාදානේ ඡායාව පතිත වෙලා මේ රූපවලට. යම් වතුරක එක කොටසක් හොඳට අවරස්නෙන් කහපාට එක කොටසක් නිල් පාටට පේනවා මොකක් හරි ඡායාවක් වැටිලා ඇති නේද? ඒ ඡායාව වැටුනහම වතුර නිල් පාටයි වගේ පේනනවා මිසක අය ගහ නිල් පාටලා පේන්නේ නැහැ. ඒ වගේ හිතේ ඡායාව මේ රූප මත පතිත වුණොත් අත්වාද උපාදානේ මේ රූප මත පතිත වුණොත් රූප ටික පුද්ගලෙක් වශයෙන් පේනේ. කාම උපාදානයේ මේ චිත්‍ර මත පතිත වුණොත් දුරකතන වටාපත් පීවිසි කෝප්ප කියලා හම්බ වෙනවා. ඒ වගේ මේ ලෝකයේ ගෙවල් දුරවල් මිනිස්සු සත්ත්ව ද්‍රව්‍ය කාරණා හම්බ වෙන්නේ තමන්ගේ මනසේ ඡායාව පතිත වෙලා කියලා දකින්න. එතකොට ශුන්‍යතෝ ලෝකේ අවෙක්ඛියේ ඒව මච්චුරා ජනපසති. මේ ලෝකේ ශුන්‍යතාවකින් දකින්න එතකොට මාර්යාගේ නොදක්මට යනවා. ඒ කියන්නේ තමන්ගේ මනසේ තියෙන උපාදානේ මේ රූප වලට පතිත වෙලා තියෙන්නේ. රූපයක ඇත්ත පෙන්වන්නද ඇත්ත පෙන්වන්න පෙන්වන්න දුක පිරසින් දකිනවා. රූපයක ඇත්ත දකිනවා මේ රූපේ මත පතිත වෙලා තියෙන ඡායාව නැත්තම් උපාදානේ ටික ටික ගෙවෙනවා, දුබල වෙනවා, සමුදේ තුරු වෙනවා. එතකොට යම් දවසක උපාදානේ සම්පූර්ණම නැති වුණා මේ රූප මත ඡායාව වැටෙන්නේ ඡායාවක් නැහැ. එතකොට රූපී සැබෑම උත්තරයේ එළඹ සිටි තැනට ඇවිල්ලා මහා භූත සහ උපාදාය රූපයි කියන කෙළඹ සිටිනවා. මේ වර්ණයේ ඡායාවල් වැටලා නැහැ. දුක පිරසින් දැකලා සමුදේ දුරු කළා. දැන් යට නිරෝධය සාක්ෂාත් වෙලා සත්ත්ව පුද්ගල ආත්ම භාවයේ මුල් කරගෙන ආපු ජරා මරණ ශෝක පරිද දුක් දෝමන සුපායසේ මනස නිරුද්ධයි. සතිපට්ඨානේ වඩලා ඉවරයි. මෙන්න මේ අර්ථ සම්පාදනය සඳහා නිතරම කය කෙරෙහි යොමෙච්ච තියෙනින්ද හොඳට මතක තියාගන්න. මේ කය මම කියන තැනක හැංගීමට ඉඩ තබාගෙන කටයුතු කරනවා නම් අනිත් සත්ත්ව පුද්ගලියෝ ඉන්න තැනක ඉන්නවා කියන හැඟීම තියාගෙන නම් හැසිරෙන්නේ. ඒකට ප්‍රතික්‍රමයක් නොකරයි නම් ජරා මරණ දුක තුරුල් කරගෙනයි එයා ඉඳගෙන ඉන්නේද, හිටගෙන ඉන්නේද, නිදාගන්නේද, ඇවිදින්නේද? එයා ජරා මරණ උඩ ඉඳගෙන ඉන්නේ, ජරා මරණ උඩ ඇවිදින්නේ, ජරා මරණ උඩ නිදාගන්නේ, ජරා මරණ උඩ හිටගෙන ඉන්නේ. වෙන දෙයක් හිටගෙන නැහැ. මොකද ජීවිතය හතර ඉරියව්වම පවතින්නේ උපාදානය මත. සංයුත්ත නිකායේ තියෙනවා ගද්දුල බද්ද කියලා සූත්‍රය, පුළුවන් නම් බලන්න. ඒක තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ බලුගම් වලින් බඳින ලද පල්ලි තැඹක බැඳු. මේ බල්ලා හිටගෙන හිටියොත් තැඹ ගාවම හිටගෙන ඉන්නවා. දිව්වොත් තැඹ වටා, ඇවිද්දොත් තැඹ වටාම ඇවිදිනවා. ඉඳගත්තුත් තැඹ වටාම ඉඳ ගන්නවා. නිදාගත්තුත් තැඹ අයිනෙම නිදා ගන්නවා. ඒ වගේ මහන්නේ ආශෘතවත් පුතඥයා ඉතින් හිටගෙන ඉන්නේ පංච උපාදානස්කන්ධයක හිටගෙන ඉන්නවා. ඉතින් ඇවිදින්නේ පංච උපාදානස්කන්ධයක ඇවිදිනවා. ඉතින් නිදාගන්නේ පංච උපාදානස්කන්ධයක නිදා ගන්නවා. ඉඳගන්නේ පංච උපාදානස්කන්ධයක ඉඳ ගන්නවා. හතර ඉරියව්වක් වෙනං අසෘත පුතජන හේ පංච උපාදානස්කන්ධයකයි කියලා තියෙයි. ඒ අර්ථය මම ඔය කිව්වේ. ඉතින් යම් කෙනෙක් වටපිටාවේ සත්ව පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතට හැඟීමක් දැනේ නම්, මේ තම ඉන්නවා තමන් ඉන්නවා කියලා හැඟීමක් දැනේ නම්, මේ රූප මත රාශියක් යවුව වැටිලා කියලා දැනගන්න. ඈ මේ තමන්ගේ මනසේ තියෙන ප්‍රපංච සංඥාව පතිත වෙලා කියලා දැනගන්න. ඒකට තමයි ධාතු අනුසය කියලා කියන්නේ. අවිජ්ජා ධාතු කියලා කියන ඕකට අවිජ්ජා අනුසය කියලා කියනවා. එයාට ප්‍රකට නැහැ, නමුත් මෙහෙම ඔක්කොම අය ඉන්නවා තියෙනවා කියන හැඟීම තියෙයි. කෙලෙස් නැහැ, නමුත් අනුසය කියලා කියන්නේ මනසේ අනුව ශයනය කරන ස්වභාවයෙන් මේවා තියෙනවා කියන හැඟීම. අන්නේ හැඟීමයි සතිපට්ඨානේ ලෝකෝත්තර මාර්ගයේ නැති වෙන අනුසය. ඒ තියෙනවා කියන හැඟීමයි එයාගේ ඉලක්කය. සිහි වෙන එකට වඩා බලවත් සිහි නොවි අප්‍රකටව තියෙන මේ හැඟීම. සිහි වෙන කෙලෙච්ච එච්චර දරුණු නැහැ. නමුත් නිදිගත් ස්වභාවයෙන් මේ පුද්ගලයේ සත්‍යය ඉන්නවා කියලා හිතේ නිදිගෙන තියෙන හැඟීමයි භයානක. ඔගලන්ට මෙහෙම ඉද්දි මේ වටක් පිටාව හැම තැනම සත්වයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා, අනිත් අය ඉන්නවා කියන හැඟීමක් තියෙනවා. දකින්න ළඟම ඉන්න වැලි කෙළියේ පටන් හිටපු මිත්‍රයා, මිත්‍ර ස්වභාවයෙන් හිටපු සතුරු අධකයා කියන එක දකින්න. අන්න එයාටයි පහර දෙන්න ඕනේ. එතන යයින් කරන්න ඕනේ. ඒකට තියෙන එකම මග සතිපට්ඨානේ. හැම වෙලාවෙම නෙක්ඛම්ම ධාතුවක හිත පිරිනවා කියලා කියන්නේ තමන් ඉන්නවා අනිත් අය ඉන්නවා කියන එකකට වෙනුවට අනාත්ම ස්කන්ධ ටිකක් තියෙන්නේ කියන යටි හැඟීම පුරුදු පුහුණු කරනවා, පෝෂණය කරනවා. ඒ ශේෂ්ත්‍රීම මතු කරනවා වෙනව බීජය. එතකොට තමන්ට තේරෙනවා ඒ නිසා තමන්ගේ මනසේ පුද්ගලයේ සත්‍යය තියෙන්නේ කියන හැඟීම ටික ටික තේරෙනවා. අර බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, මම ඉන්නවා කියන හැඟීම ටික 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 ගෙවෙනවා. ඇත්තට මේ මාර්ගයෙන් කරන්නේ ඒක. ඉතින් මේ විදිහට ටිකක් භවනා කරන්න කියන එක මතක් කරන්න ඈ. එහෙනම් හැම දිනම ගිලම්පස් ටිකක් එහෙම අරගෙන එක එක්කෙනා කතා බහ කර කර ඉන්නපහා පැත්තකට ගිහිල්ලා ටිකක් භවනා කරන්න. සත්‍ය නිමිති හොඳට හිත තියාගන්න. හිතා මතාම හිත කොහාටවත් දෙන්නේ නැහැ, යන්න දෙන්නේ නැහැ කියලා සති නිමිත්තේ කියන්නේ තොල් දෙක ළඟ හෝ නාසය ළඟ හිත තබා ගන්නවා. ඒක පැහැදිලි නැත්නම් ඕගොල්ලෝ ඇඟිල්ල තොල් දෙක ගාවට හෝ නාසයට තබන්න තැබුවාම අත වදින තැන ඕගලන්ට තේරෙනවා. හිත එතෙන්ට යොමු කළා, එතන දැනුම් සහිතවම ඉද්දී අත අහකට ගන්න. එතකොට ඒ තොල් දෙක ළඟ වැඩිච්ච තැනට හිත යොමු කරගෙන ඉන්න අන්න ඕකට තමයි සති නිමිති හිත තියාගන්නවා කියන්නේ. ඔහොම සති නිමිති හිත තියාගන්න උත්සාහවත් වෙන්න, හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා අදිස්ත්‍රාණ කරගන්න. ආපහු බැරි වෙලා අහකට ගියොත් ආයෙත් මතක් කරලා ගන්න. ආයෙත් හිත අහකට යන්න දෙන්නේ නැහැ කියලා ඉන්නවා. ආයෙත් ගියොත් අහකට ගන්න. ඔකට කියනවා සති නිමිති චිත්තං උපනිබන්ධෙත්වා කියලා. සති නිමිති හිත වැඳ ගන්නවා ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා ඕක පුරුදු වෙන්නත් ඕනේ. එහෙම ඉඳලා එහෙම සති නිමිත්ත ඉන්නකොට තමන්ට සිහි වෙනවා අම්මා තාත්තා දුව පුත කවුරු හරි යාළු මිත්‍ර පොඩි කාලේ ඉඳලා මේ තැන දක්වා. චිර කතම්පි චිර බහසිතම්පි සරිතානුසරිත සති සම්බුද්ධංගේ කියන්නේ බොහෝකල් සිට කිව්වා වූ කළා වූ දේවල් වලට සිත තබන්න. මම අහවලා මට මෙහෙම කිව්වා, මම එයාට මෙහෙම කිව්වා, අපේ යාළුවා එක මෙහෙම ගියා, අම්මලා පොඩි කාලේ මෙහෙම කළා, යාළුවා පොඩි කාලේ රෝල ගැව්වා මෙහෙම කළා කියලා මනසේ එක එක දේවල් එයි. ඒ එන අරමුණු වල දැන් සත්පුද්ගල භාවයක් තියෙන අරමුණු ටික විතරක් අල්ල ගන්න. ඒ හැම තැනකදීම දැන් පොඩි කාලේ සෙල්ලම් කළ යාළුවෙක් සිහි වෙන්න පුළුවන්. සිහි වෙනකොට ඒ රූපෙද තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස් නහර ඇට ඇට මුදුළුන් යුක්ත රූපෙනි. ඒ රූපය ඇසිදිරිපිටට එනකොට ඒ රූපය කෙනෙක් පුද්ගලයෙක් කියන ගතිය හිතලා තියෙන්නේම මමනේ. අර පුද්ගලයෙක් ෆොටෝ එක දිහා බලාගෙන කෙනෙක් ඉන්නේ කියලා හිතාගෙන පස්සේ රූපේ දකිනකොට හඳුනා ගන්නවා වගේ මම මේ රූප දකිනකොට කෙනෙක් පුද්ගලයෙක් කියන අදහස නම් හිතුවේ. දැන් මගේ හිතේ තියෙන පුද්ගල සංඥාව මම සිහි කරනවා. නමුත් එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ රූපේ කියලා බලන්න. අතීතයේදීත් බාහිර යාළුවෙක් ඉඳලා නැහැ. එදත් රූපේ හම්බ වෙනකොට යාළුවා කෙනෙක් මමයි සිහි කරලා තියෙන්නේ. අද මම යාළුවා හම්බෙන්න කියලා ගියොත් ඒ රූපේ සතහන හම්බ වෙනකොට මගේ මනසේ තියෙන ගති ටික සිහිවත් කරගන්න. එතන රූපේ යාළුවා දකිනවා නෙමෙයි, මේ මගේ යාළුවා දැක්කා කියන එක සිහිපත් කරගන්නවා කියන හඳුර ගන්න. ඒ කියන්නේ වෙනස්කම් දකින්නේ අනේ ඔයා හරි කිට්ටුයි, ඔයා හරි මහතයි කියලා කියන්න පුළුවන් නෙයි. එදා රූපේ බලලා ඇති කරගත්ත හිතේ නිමිති ටිකක් මහතයි. අනේ අපි මෙහි නිමිති හිතාගත්තට කනබුන ආහාරي අඩු වැඩිකම මත රූපේ කෙට්ටු වෙනවා, හිම වෙනවා. ඊගා දවස යනකොට කනබුන ආහාර අඩු නිසා රූපේ මේ මිටිය පොඩ්ඩක් අඩු වෙනවා. දැන් ඇස් ඉදිරිපිටට එනකොටම දැන් හම්බ වෙන රූප ඡායාව ගත්තාම එදාගත් ඡායාවට වඩා වෙනස්. ෆොටෝ එකට වඩා වෙනස්. අනේ ඔය හරියට කෙට්ටු වෙලානේ කියනවා. මොකද එදා ඡායාව තරම් මහත නැති නිසා. මේ වචන වලින් පේනවා අපි කතා කරන්නේම අපේ මනසේ පරණ සිද්ධියකට ඈඳලා කියලා. ඔයා දැන් සුදු වෙලා, කළු වෙලා, මහත් වෙලා කියලා කියන දේවල් වලින් බලන්න අපේ මනසේ තියෙන මිම්මකට නෙමෙයිද දැනු සිහි කරගන්න ගමම අද තියෙන සිහි වෙන එක එදා එක ගැළපෙලා නැහැ. වෙනස්. හැබැයි ඉතින් පස්සේ තීරණය කරගන්නවා එදා එක නෙමෙයි දැන් ඇත්ත, දැන් අලුතෙන් ආපු එක. අපි අප්ඩේට් කරනවා කියලා කියන්නේ. ඉතින් කෙලෙස් අප්ඩේට් කරගන්න එකක් තමයි කරන්නේ. දරුවෝ බලන්න යනවා, අම්මා බලන්න යනවා කියලා කරන්නේ මොකද්ද? අපේ මනසේ තියෙන නිමිත්ත දිනේ හෙළනා ගන්න. ඒක අලුත් කරගන්න එක. ඉතින් විදර්ශනා කරද්දී අන්න ඒ බව සිහිපත් කරගන්න ඕනේ. අතීතයේදීත් ඒ හිතට මේ ඉඳගෙන භාවනා කරද්දී සිහි වෙන හැම අරමුණකම කෙස්ලුම් නියද තම්මස් කියලා කුණුප කොටස් වශයෙන් හෝ ධාතු වශයෙන් බලන්න, කනබුන ආහාරයෙන් හැදුන කියලා බලන්න. අකණ්ඩව හිත හිතා ඉන්න. ශබ්ද නගල කිව්වත් කමන්න හිතින් හිතන්න. ප්‍රකට ප්‍රකට කොටස් නැත්නම් අප්‍රකට කොටස් හිතන්න. හිතලා ඕගලන්ට වෙන මුකුත්ම බැරි නම් තමන්ගේ ඒබඳු ඇත්තක් තියෙන තැන අපේ හිතටයි කෙනෙක් පුද්ගලෙක් කියන එක පහළ වුණේ කියන එක හිතන්නත් බැරි නම් මගේ කෙනෙක් පුද්ගලෙක් කියන හිතේ තියෙන ගතිය මේක දිහා බලපු එහෙනම් මේ ඇත්ත පේන්නේ නැත්තේ කියන එකත් බැයි නම් දැන්ට කනබුන ආහාරයෙන් හැදුණු කේස් ලොම් නියද තම්මස් නහර නේද තියෙන්නේ. යාළුවා කෙනෙක් සිහි වෙනකොට ඒ රූපෙද තියෙන්නේ කේස් ලොම් නියද තම්මස් නහර ඇට ඇටෙන්ගල කනබුන ආහාරෙන් හැදෙන්නේ. ඒකම ගෙහෙලියක් සිහි කරගන්නවා. ඒ රූපෙද තියෙන්නේ කේස් ලොම් නියද තම්මස් නහර ඇට ඇටෙන්ගල කනබුන ආහාරෙන් හැදුණේ. ඒකම යාළුවෙක් සිහිපත් කරගන්නවා තව. ඒකෙත් එහෙමයි. ඒකම තමන්ගේ සහෝදරයෙක් සිහි කර ගන්නවා. ඒ රූපෙද කෙස්ලොම් නියද තම්මස් නහරක් ওই ටික විතර බල 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 ඉන්නේ. එතකොටත් ඒ ටික බලන එකටත් තමන්ගේ සිතේ තියෙන gati ඒ රූපෙට බැහැ ගන්නවා කියන එක වේගින් වෙන්නේ ඉඩ දීලා නැහැ. එතකොටත් රූපෙ පිටින් දකිනවා මේ කෙලෙස්ය ටික ටික දුර්වල වෙනවා. ටිකක් කල යනකොට මේක පේනවා. මේ කාරණා විතරයි දැනගන්න ඕනේ. මේ කරන්න හදන මේ විදිහට බලන්නේ මොකටද කියන කාරණාව පැත්තක තිබුණා නම් ඇති. කෙස්ලොම් නියද තම්මස් නහර කියලා හම්බ වෙන රූපයක කුණුප කොටස් ටික බලලා කනබුන ආහාරයෙන් බලන්නේ ඇයි? තමන්ගේ මනසේ තියෙන ඡායාව ඒ රූප මත පතිත වෙන්න නොදෙන එකට පතිත වෙච්ච එක අවලංගු වෙන්න. නූපං ආශ්‍රයක් තියෙනවා. නූපදින්න උපං ආශ්‍රවේ ගෙවෙන්න. දැන් පුද්ගලයෙක් කියලා හිතච්ච ගතියක් මේ රූපේ තියෙනවා නම් ඒක ගෙවෙන්න නැවත මේ රූපේ පුද්ගලයෙක් කියලා නොපෙටෙන්න. හැම වෙලේම මනසේ ආශ්‍රවය මේ රූපය ඇත්ත බලන්නේ මොකටද? උපන් ආශ්‍රවය දුරු කරන්න, මේ රූපේ කෙනෙක් කියලා පෙනිච්ච එකම ගෙවන්න, නූපන් ආශ්‍රවය නූපදවන්න. මතුවේත් මේ රූපේ කෙනෙක් කියලා පෙනෙන එක වළක්වන්න. කියන සතිපට්ඨානේ වඩන්නේ ඇයි? නූපන් ආශ්‍රව නූපදවන්න, උපන් ආශ්‍රව ගෙවා ගන්න කියන තැනකින් දැනගෙන කළා නම් හරි. ආශ්‍රව කියනකොට, කෙලෙස් කියනකොට තමන්ගේ මනසේ තියෙන ගති ටික සීපත් කර ගන්න. ඒ විදිහට ටිකක් භාවනා කරන්නකො එහෙනම් තේ එහෙම බිල ඈ. හොඳයි, ඊට පස්සේ නැහැ.